साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। अद देश प्रश्नोत्तर क्रमेट नमेटिकेदिम බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළා. දැන් මට කෙනාට තේරෙන විදිහට, දන්න විදිහට කියන්නේ චතුරාර්ය සත්‍ය. නැත්තම් සම්මා දිට්ඨිය කියන නිවැරදි විදිහට අපේ ජීවිතේ එදිනෙදා අපි ධර්මයක් මෙනෙහි කරනකොට ආශ්‍රයක්ෂේ වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට කොහොමද හිත තබන්නේ කියන කාරණාව අවශ්‍ය වෙන්නේ. ඒක මාර්ගය. එතකොට මාර්ගය කියන එක අපිට හම්බ වෙන්න ඕනේ කරුණු තව තුනක් ඉදිරියෙන්. කියන්නේ දුක, දුක ඇති වෙන හැටි, දුක නැති වෙන හැටි දැකලා මාර්ගය. මම බොහොම වටිනා කොටස් ටිකක් පැහැදිලි කරලා දෙන්න මේ ටික මේක කරන්නේ. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා වර්තමානයේ, මේ හැම දෙයක්ම මනුයි කියන එක, එහෙම නැත්නම් මුළු ලෝකෙම තියෙන හිතේ කියන එක, මුළු ලෝකෙම හිතේ තියෙන්නේ ඔක්කොම මනසේ. පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ මනස කියලයි කියන්නේ, හිතන්නේ. මම ඕගලන්ට එහෙම දර්ශනයක් නෙමෙයි මේ කිව්වේ, ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. එතකොට අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඔක්කොම මනසේ නම්, ඔක්කොම හිතේ නම්, එක්කෙනෙක් අපි කැමති පුද්ගලෙක් හෝ දෙයක් හොයාගෙන හැතැම සිය දහස් ගානක් ඇයි අපි යන්නේ? ඉතින් ඔක්කොම මනසේ නම්, ඔක්කොම හිතේ නම්. දැන් අපි සමාහයට අපේ දරුවා ඉන්නවා කියලා ඕස්ට්‍රේලියාව යනවා බලන්න, එංගලන්තය යනවා. නමුත් ඔක්කොම ලෝකෙම හිතේ නම්, ලෝකෙම මනසේ නම්, ඇයි අපි එහෙම යන්නේ? ඊගාවට ඔක්කොම මනසේ නම්, ලෝකෙම හිතේ නම්, ඇයි අපිට සතර මහා ධාතු රූපේ විපරිණාම වුණහම දුක එන්නේ? මං කිව්වේ පියල් 5000ක් කියලා දකිනකොට ඒ කඩදාසි කොලේ ඉරුවක් දුක, පිච්චුවක් දුක, මියෝ කෑවක් දුක, වේයෝ කෑවක් දුකනේ. එතකොට ලෝකයම අපේ මනස පිළිබඳ ඌවක් නම් අපිට දුක එන්න පුළුවන්ද? දැන් බාහිර වස්තු අපිරිණාම වීම නිසා දුක එනවා නම් ඒකයි මට හිතුණා මේ මේක පොඩ්ඩක් තේරුම් කරගන්න නැත්නම් මේක පටලවා ගන්නේ කියලා. ඒ කියන්නේ මේ ටික ස්කන්ධ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කිනකොට මනස පිළිබඳ වූවක් කියලා හිතයි කට්ටිය දකී කියලා. ඒකට වඩා ගොඩක් වෙනස් සිද්ධියක් මෙතන තියෙන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකයේ මනුයි නෙමෙයි. මනෝ විඥාණයෙන් ඇහැ අරමුණු කළ රාග දේශ මොහ වශයෙන් හැසිරෙන්න පුළුවන්. රූපේ අරමුණු කළ රාග දේශ මොහ වශයෙන් හැසිරෙන්න පුළුවන්. අපි හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ විඥාන අමෘතසාර පස්ස වේදනා කියලා කිව්වේ විපාක ටික. පිරිසිදු ස්කන්ධ ටික. නමුත් වේදනා පච්චය තණ්හා අපේ තණ්හාව තියෙන්නේ විපාක නාම රූප දෙක පැත්තේ. අපේ තණ්හාව තියෙන්නේ ආහාර තියෙන පැත්තේ. ස්කන්ධ තියෙන පැත්තේ. ඒ හින්දා මෙහි තණ්හාව ඇතිතා සිහි වෙන අරමුණේ උපාදානම හැසිරෙනවා කියන එක නතර වෙන්නේ නැහැ. දැන් අම්මා කියලා සිහි වෙනකොටම මේ මං කිව්වේ අම්මා කියලා සිහි වෙනවා කියන එක පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ මනෝ විඥානේ අරමුණු හිතට අරමුණු ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. විභූත අරමුණ සහ අවිභූත අරමුණ කියලා. විභූත අරමුණ කියන්නේ දැකපු දේ අපි කියමු රූප ආරම්මණය නිරුද්ධ වෙලා අතහැරිලා විභූතයි ගිහිල්ලා. නමුත් විභූත වූ ආරම්මණය අරමුණු කළත් විඥාණයට හැසිරෙන්න පුළුවන්. අවිභූත ආරම්මණය කියලා කියන්නේ මේ දැන් පෙනෙන්න තියෙන අවස්ථාව තියෙනවා ප්‍රകൃතියෙන්ම. ඒකෙත් මනෝ විඥාණයෙන් හැසිරෙන්න පුළුවන්. අපි කියමු ඔක අභිධර්මයේ ඉගෙන ගැනීම හරි වටින්නේ මේ දර්ශනයට. දැන් කේනච විඥානං කේනති න විඥානං කිසි විඥානයකින් දත්ව යුතුයි කිසි විඥානයකින් නොදත්ව යුතුයි කියලා ධම්පරියයක් තියෙනවා. අපි කිමු රූපය කියන එක චක්කු විඥානේ විඤ්ඤායයි. චක්කු විඥානෙන් රූපය දත හැකි. සෝත විඥානෙන් දැනගන්න බෑ. කේනච විඥාන න විඥාන. ගහන විඥානෙන් රූපය දැනගන්න බෑ. ජීව විඥානෙන් බෑ. කාය විඥානෙන් බෑ. මනෝ විඥානෙන් විඤ්ඤාතයි. රූපය කියන එක චක්කු විඥානෙන් සහ මනෝ විඥානෙන් විඤ්ඤායයි. චක්කු විඥානෙන් රූපය කියන එක චක්කු විඥානය හා සංප්‍රයුක්ත තැනදී රූපය විපාකයි පිරිසිදු කෙලිසුමුකුත් නැහැ. ඒ රූපයම දුර්වල හෝ ප්‍රകൃතියෙන් තියෙද්දී මනෝ විඥාණයෙන් ඒ රූපයේ කැහැසිරෙන්න පුළුවන් තැනදී සාසයි උපාදානියයි. ඒක මම පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම මේ තණ්හාව විපාක පැත්තට සාන්ද්‍රණය වෙලා තින්නේ කොහොමද කියලා. අපි දැන් කිව්වෝ ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ හම්බ වෙන රූපේ යතහ භූත ස්වභාවය සැබෑම ස්වභාවය අනාත්මයි. අපි කිව්වේ ටීවී එකේ පෙනෙන රූපේ බඳු රූපයක් වර්ණ සටහන. ඇස් ඉදිරි පිටට ප්‍රകൃතියෙන් එන රූපය ඒක ටිකට ඒ එකම තියෙන නාම ධර්ම ටිකට නාම රූපයි කිව්ව ස්කන්ධ. ඊට පස්සේ අපි කියමු ඒ රූපය අපි ඇස් ඉදිරි පිටින් අහකට ගියත් හිතට පුළුවන් විභූත ආරම්මණය සිහි කළ ගන්න. දැකපු රූපය මනෝ ඔක්කොම හිතේ නෙමෙයි. හිතට පුළුවන් මනෝ විඥාණයට පුළුවන් නිරුද්ධ වුණත් රූපය සිහි කළ ගන්න උපද්දල ගන්න පුළුවන්. දැන් උපද්දල අරගන්න මේ හිතේ මනෝ විඥාණයෙන් උපද්දන රූපායතනය සාසවයි උපාදානිය. ආශ්‍රව වලට හිතයි උපාදානෙට හිතයි. මේකට උපාදානේ ලං කළ හැකි තණ්හව ලං කළ හැකි මේ රූපෙට. තේරෙනවා නේද? අම්මා කියලා සිහි කළාම සිහි කළා අනේ අපේ අම්මා අපිට කණ්ඩ දුන්නා නේද පොණ්ඩ දුන්නා නේද අම්මා මට කොච්චර ආදරේද කියලා අපි මේ හිතේ මේ රූපය එල්බගෙන තණ්හාව ඇති වෙනකම් උපාදානේ ඇති වෙනකම් මේ නිමිත්තට හිතනවා. ඒකයි මේ මේ ආරම්මන ආශ්‍රව වලට හිතයි උපාදානෙට හිතයි. දැන් අම්මා කියලා හිතුවා. ඊට පස්සේ අපි දන්නේ දැන් මේ සිහි කරලා අම්මා කියලා හැසිරෙන නිමිත්ත ඇස් ඉදිරිපිට ආපු එකයි දෙකක් කියලා. අපි හිතාගෙන ඉන්නේ මේ සිහි කරන එකමයි පෙනෙන එක කියලා. පෙනෙන එකමයි සිහි කරන්නේ කියලා දැනගත්තාම මේ නිමිත් එක්ක තියෙන තණ්හාව සාන්ද්‍රණය වෙලා තියෙන ඉබේම වැසගන් තියෙනුම් පෙනෙන රූපෙ පැත්තට. දැක තේරෙව නේද? ඇස් ඉදිරිපිටට ආපු රූපය සම්පූර්ණම අනාත්මයි පිරිසිදුයි වර්ණ සටහන. ඒකේ කෙලෙස් මුකුත් නැහැ. නමුත් ඉපදී නිරුද්ධ වෙච්ච රූපය සිහි කළ ගැනීමේ හැකියාව තියෙනවා මනෝ විඥාණයට. අපි කියමු දැකපුදී අපි සිහි කරනවා. සිහි මනෝ විඥාණයෙන් රූපයේ විඤ්ඤාය අවස්ථාවේදී ඔකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ දැන් මේ රූපේ සාහසවයි ආශ්‍රවලට හිතයි මට මේ රූපය හිතින් උසලගත්ත මේ රූපය ආශ්‍රවය දෙන්න පුළුවන් මට්ටමකටයි අරගෙන තියෙන මම දැන් මේ රූපය. අරක එළියමයි තිබුණේ පිටමයි තිබුණේ ඒකට මට මුකුත් කවන්න බෑ. ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නැති වෙනොත් නැති වෙනවා. දැන් මේ රූපේ ඔසවල ගත්තාම චක්කායතනේ උපචේ රූපේ. නැත්තම් රූපායතනේ උපචේ රූපේ. මේක දැකපු දේ අපි දැකපු රූපයයි හිතින් සීකලේ. ඔක්කොම හිතේ නෙමෙයි හිතෙන් බාහිර ඇති බවට සිහි කරන්න පුළුවන්. තේරෙනව නේද? සිහි කරනකොට අපි දැන් මේ සිහි කරපු නිමිත්තේ තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්න හිතයි හැසිරෙන්න ඉඩ තියෙනවා පුළුවන්. අනේ අපේ අම්මනේ අම්මා කණ්ඩ දුන්න පොණ්ඩ දුන්න මෙහෙම කිව්වහම දැන් අර හිතේ තියෙන නිමිත්ත එක්ක අර සතහන එක්ක මගේ අම්මනේ කියලා බොහෝ ආදරේ සෙනෙහසකින ගතියක් ඇති වෙනවා. ඊට පස්සේ දැන් අපි දන්නේ ඇස් ඉදිරි පිටට ආවේ අනාත්ම රූපයක්. ඒ රූපය තහ ස්වභාවය නොදන්නා කමින් මේ රූපය ඔසවල අරගෙන මේ මං හැසිරෙන්නේ කියලා දන්නේ නැහැ අපි. අපි දැන් මේ අම්මා කියලා තණ්හාව ඇති වෙනකන් හිතපු නිමිත්තමයි පෙනුනේ කියලා දකිනකොට, පේන දෙයටමයි හිතන්නේ කියලා දකිනකොට ඉබේමයි අපිට දැනෙන්නේ වටිනාකම. අර හිතේ බැඳපු නිමිත්තේ වටිනාකම දැනෙන්නේ පෙනෙන පැත්තේ. තේරෙන්නේ නේද? වේදනාපච්චය තණ්හා. දැන් විපාක ටිකට අපේ මෙතන තියෙන තණ්හාව සාන්ද්‍රණය වෙලා වැගිරිලා තියෙන්නේ මේ ගිහිල්ලා. දැන් නාම රූප දෙකේ තණ්හාව ඇතිතා සිහි කරන අරමුණේ උපාදාන වශයෙන් ගන්නවා කියන ගතිය හිඳෙන්නේ. දැන් අපිට අම්මා කියලා සිහි කරනකොටම අර විපාක පැත්තේ තණ්හාව තියෙන තාක් මේ සිහි කරන නිමිත්ත මනස පිළිබඳව අපි හිතින්ම රූපයේ සිහි කරගෙන ඒ තුල හැසිරෙනව නේද කියලා පේන්නේ. තණ්හාවේ කෘත්‍යය තමයි මොකද්ද? උපාදාන කරනවා. කෙනා හැටියටම හිතවනවා කියවනවා කරවනවා. එතකොට භවය හැදිලා මෙහි අම්මා ඉන්නවා කියන ගතියම තහවුරු වෙලා පුද්ගල භාවයේ සත්ත්ව භාවයේ ඇතිවන ජරා මරණ දුකත් එනවා. ඒක වේදනා පච්චය තණ්හා. තණ්හාව විපාක නාම රූප දෙක පැති තණ්හාව ඇතිත උපාදාන වශයෙන් මේ නිමිති හැසිරෙනවා කියනක නතර වෙන්නේ. අපිට අම්මා කියලා සිහි වෙනකොට සිහි වෙන නුමිත් ඇත්තම විලා ඒකේ හැසිරෙන ගතිය නතර වෙන්නේ මේ පැත්තේ තණ්හාව තියෙනකම්. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ යම් වෙලාවක විපාක පැත්තේ තණ්හාව නැති වුණොත් විපාක නාම රූප දෙක පැත්තේ තණ්හාව ගලාගෙන යන්න ඉඩ නොතිබ්බොත් මේ උපාදාන සිහි කරන අරමුණේ උපාදාන වශයෙන් හැසිරෙනවා කියන එක පුද්ගලික සත්‍යයක් කියලා සිහි කරගෙන හිතින් කිරින් කරනවා කියන ටික ඉබේම නතර වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදානෙ නිරුද්ධ වෙනවා කියන ටික නතර වෙනවා. එහෙම වුණොත් භවය නිරුද්ධයි ජාති ජරා මරණ නිරුද්ධයි කියන දුකේ නිරෝධයක් වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි අපි තණ්හාව විපාක පැත්තට යන්නේ නැති විදිහට පෙන්විය යුතුයි. සම්මා දිට්ඨියෙන් කරන්නේ ඒක. ඒ කියන්නේ දැම්මට සිහි කරන්න පුළුවන් අම්මා කියලා සිහි කරනකොට මං සිහි කරන එකයි ඇස් ඉදිරිපිට ආපු එකයි දෙකම එකයි කියලා තියෙන මට්ටම මෝඩකම ඇති තාක්ම මේ නිමිත්ත එක්ක තියෙන තණ්හ ගතිය ඉබේමයි බැඳිලා තියෙන බාහිර නාම රූප දෙක පැත්තට අපේ මනසෙම වෙලා තියෙන ගලාගෙන ගිහිල්ලා තියෙන. එයිද මට මනසෙන් හැම වෙලාවෙම සාසව උපාදානීයා කියන මට්ටමේදී ඒ රූපය ආරම්භය කෙලෙස් වශයෙන් හුද්දට හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රවලට ඒ රූපේ හිතයි, උපාදානයට හිතයි ඒක. ඒ හින්ද උපාදාන වශයෙන් ගන්නවා, ආශ්‍රව වශයෙන් හැසිරෙනවා අපි. එතකොට එබඳු විදිහට කෙලෙස් හදාගත්ත නිමිත්ත මයි පෙනුනේ, පෙනුනේකටමයි මේ හිතුවේ කියන මට්ටම තියෙනකොට ඇස් ඉදිරිපිටට පෙනු නැත්නම් ඇහෙන් එහා පැත්තේ සතර මහා ධාතුව පැත්තේ විපාක පැත්තේ වටිනා වස්තු ගොඩ නැගින අපිට ඉබේම වේදනා පච්චය තණ්හා කියලා කියනකොට අපේ තණ්හාව යන්නේ හරි උපහායසීදී. ඒ කියන්නේ හරියට කෙනෙක් ගහකට නැගලා ගහේ අත්ත දිගේ ගිහිල්ලා ඊගාව ගහේ අත අල්ලගෙන ගහට මාරු වෙනවා වගේ සිද්ධියක් කරන්නේ අපි. තේරෙනවද? දැන් හිතේ තියෙන නිමිත්තටයි පුද්ගලයක් සත්වයක් කෙනෙක් කියලා හැසිරෙන්නේ. දැන් ඒ නිමිත්තේ හොද්දට අපිට රාගය ඇති වෙනකන්, ද්වේෂය ඇති වෙනකන්, මෝහය ඇති වෙනකන් හිතන්න පුළුවන්. ඊට පස්සේ මම එහෙම හිතන දේ තමයි පෙනෙන්නේ කියලා දැක්කොත්, පෙනෙන දේ තමයි හිතන්නේ කියලා දැක්කොත්, මේ දෙක දෙකක් කියලා පෙන්වුවේ නැත්තම් ඉබේමයි මේ හිතේ තියෙන ගති ටික ඔක්කොම බර වෙලා වටිනාකම පෙනෙන්නේ සතර මහා ධාතු රූප පැත්තෙන්. තේරෙනවද? එහෙමයි මේ විපාකයට තණ්හාව ඇවිල්ලා තියෙන්නේ අපිට. එතකොට ඒ එකයි දුකට හේතුව තණ්හාව කියලා කිව්වේ. තණ්හාව විපාක පැත්තේ තණ්හාව ඇතිතාක් සිහි කරගන්න අරමුණේ පංච උපාදානස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙනවා කියන එක නතර වෙන්නේ. දැන් බාහිර සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, අම්මා තාත්තලා ඉන්නවා, කියලා වටිනාකමින් යුක්ත ගති අපිට බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ වටිනාකමින් යුක්ත ගති ඇතිතාක් අපිට දැනෙන තාක් ඒ අරමුණ සිහි කරනකොට ඒකේ කාම, දිට්ඨි, අත්වාද, සීලබ්බත කියන මේ උපාදාන හතරෙන් එක ක්‍රමයකින් ඒ අරමුණ පිළිඅරගෙන හැතිරෙනවා කියන එක නතර වෙන්නේ නැහැ. ජරා මරණ දුක හදලම්ම මිසක නතර වෙන්නේ නැහැ. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදාන වෙන එක නතර වෙනවා. සිහි කරන අරමුණේ හිතින් කිං කිරින් කළ කෙලෙස් ඇති වෙන එක නතර වෙනවා. නතර වෙනවා. එතකොට ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. ඒකයි දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා කියලා ආය මේ වරිවස්තංගෙ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදකල සම්මා දිට්ඨි කියලා පෙන්වුවේ. එතකොට ඒකෙන් වෙන් කරන්න ඕනේ මේ සාසව වූ ස්කන්ධ ටික, අනාශ්‍රව ස්කන්ධ ටික දක්වා අපේ මනසේ තියෙන කෙලෙස් ටික ගහගෙන යන්න නොදෙන්න. අර විපාක ස්කන්ධ ටික කිසිම විලාහක ආශ්‍රවය දෙන්නේ නැහැ. ඒකට සාසව උපාදානීය කියලා කියන්නේ නැහැ. කියන්න බෑ. අපිට හම්බ වෙලාවක් නැහැ. අපි එකම උපමාවක් ගත්තොත් අපි චිත්ත වීතියකින් වගේ ගත්තොත් චක්කු විඥාන මට්ටමේදී අපි කිව්වේ විඥානේ පස්ස සම්පයුක්තයි කියලා. නාම රූප දෙකක් ඇති කරන නිසා අපි දන්නේවත් නැහැ. ඊට පස්සේ සම්පටිච්චන හිත කියලා කියන්නේ මනෝ ධාතු. දන්නේවත් නැහැ. සම්තීර්ණ හිත කියන්නේ විපාක මනෝ විඥානය. ඔන්න මනෝ විඥාන මට්ටම ගත්තාම ඒක 6 වෙනි ආය අපිට විපාක මන ආයතනය වෙන්නේ උතෙන්ට. ඒකත් අපි දන්නේම නැහැ. කිසි දවසක හීනකින්වත් ගිහිල්ලා නැහැ අපි. ඔය පැත්තට යන්න ක්‍රම දෙකයි තියෙන යනවනම්. ඕන්නම් කෙලෙස් වශයෙන් ඒ පැත්තට යන්න පුළුවන්, ජරා මරණ දුක එතකොට එනවාමයි. ඕන්නම් සිහි ඇතුව, නුවණ ඇතුව බොහෝම පරිස්සමෙන් ඒ පැත්තට ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි සිහිය ඇතුව නුවණ ඇතුව, ඒ කියන්නේ ඇහි රූපේ යතහ භූත ස්වභාවයයි ගැන දන්නා වූ දක්නා වූ නුවණි. ඒ යනවා කියන සිද්ධියද කරන්නේ අපි මනසින් මිසක, අපිට තේරෙන මට්ටමකට ඇවිල්ලා මිසක. ඒකයි අර ස්කන්ධ ටික කිසිම වෙලාවක ආශ්‍රව කෙලෙස් යෙදෙන්නේ නැහැ, යෙදෙන්න අපි දන්නේ නැහැ. ඒක මනසට නිමිත්ත ඇති කළා ඉපද නිරුද්ධ වෙන සිද්ධිය. අපි නිකමට කිව්වොත් දැන් ආශ්‍රව ගොච්චකේ ගත්තොත් ධම්මසංගණී කතමේ ධම්මා ආසව කියන්නේ මොකද්ද කියලා ඇහුවාම කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditta ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා ආශ්‍රව හතර පෙන්නනවා. කතමේ ධම්ම නෝ ආසව, ආශ්‍රව නෝන ධර්මයේ මොනවද කියලා. ඊට පස්සේ කාම භූමියේ, රූප භූමියේ, අරූප භූමියේ, ලෝකෝත්තරත් තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන සියලුම නාම ධර්ම ටිකත්, ඊට පස්සේ සියලුම රූපත් අසංකත ධාතුවත් කියන මෙන්න මේ ටික නෝආසව ආශ්‍රව නෙවෙයි. ඊට පස්සේ කතමේ ධම්ම සාසව මම පැහැදිලි කළ දෙන්නම් එක උපමාවකින්. කාමාවචර, රූපාවචර, අරූපාවචර, වේදනා සංඥා සංඛාර විඥාන සබ්බන් රූපං, හැම රූපයක්මත් සාසවයි උපාදානියයි. කතමේ ධම්ම අනාසව චත්තාරෝ මග්ගානිච මග්ගඵලානිච අසංකත ධාතු. ඔන්න ඔය ටික තේරුම් ගත්තහම බොහොම පහසුයි අපිට. අපි කියමු නිකමට දීර වර්ග කියන්නේ මොනවද කියලා අහුවා වගේ. කතමේ ධම්ම ආසව අපි කියමු පොල්, තෙල්, භූමි තෙල්, වතුර කියලා කිව්වා කියන්නකො. ඊට පස්සේ දීර වර්ග නොවෙනේවා මොනවද? කෝප්පයක්, බෝතලයක්, බූලියක්, උදැල්ලක්, කැත්තක්, පිහියක්, මේවා දීර වර්ග නොවෙන දේවල්. ඊට පස්සේ මේ දීර වර්ග බහලන්න පුළුවන් ඒවා මොනවද? කෝප්පෙට පුළුවන්, බෝතලෙට පුළුවන්, පෝච්චියට පුළුවන්, කැත්තට උදැල්ලට බහලන්න බෑ. ඊට පස්සේ මේ දීර වර්ග යෙදෙන්නේ නැති බහලන්න බැරි දේ මොකද්ද? කැත්ත, උදැල්ල, පොරව කියලා පෙන්වන්න පුළුවන් අපිට. තේරුණේ? ඒ වගේ ආසව කියලා කිව්වේ අර දීර වර්ග ටික පෙන්වුවා වගේ. නෝ ආසව කියනවා ආශ්‍රව නෝන ධර්මයේ මොනවද කියලා අහුවාම පෙන්වන්න වෙනවා මෙතන තියෙන මේකට හිත ධර්ම නැති, කියන්නේ මේක බහලන්න පුළුවන් දෙත් නැති දෙත් ඔක්කොම ටික පෙන්වන්න වෙනවා දීර නෝන ධර්ම. ඔය අතර මේ දීර ටික බහලන්න පුළුවන් දේවල් මොනවද කිව්වහම කෝප්පෙට පුළුවන්, බෝතලෙට පුළුවන්, ජොග්ගුවට පුළුවන්. කැත්තකට, උදැල්ලකට, කූඩයකට දැම්ම හැකිද වතුර ටික? රැඳෙනවද? රැඳෙන්නේ නැහැ. ඒ වගේ ඊට පස්සේ මේක බහලන් දෙබැරි රැඳෙන්නේ නැති දේ මොකද්ද? සතර මාර්ග, සතර ඵල, අසංකත ධාතු. සතර මාර්ග, සතර ඵල කියලා කිව්වේ අපරියාපන්න මට්ටමේ චිත්තචෛතසික ටික. අසංකත ධාතු කියලා කිව්වේ උන්නෝය විපාක වූ පුරාණ කර්මම් ප්‍රත්‍යෙන් හටගත්ත කිසි කලක රාග දේශ මොහ වශයෙන් ඒ පැත්තට යන්න බැරි, අලෝභද්ද සමූහ පැත්තෙන් වශයෙන්වත් ඒ පැත්තට යන්න බැරි. ditte ditte mattan දැකීම දැකීම මාත්‍රයක් විතරයි. කුසල සහගතවත් යන්න බෑ, අකුසල සහගතවත් යන්න බෑ ඒ පැත්තට අපිට. ඒක ප්‍රත්‍ය නිසා හටගෙන අනාත්මයි, ප්‍රත්‍ය නිරුද්ධිනෝ නිරුද්ධිනෝ කියන ධර්මතාවයක් තියෙනවා. යම් ස්කන්ධ ටිකක ඇත්ත බලලා අපිට අසංකත ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන් නම් අන්න ඒ ටික තමයි අපිට පෙන්වන්නේ කතමේ ධම්ම අසංකතා කියලා මෙන්න මේ ධර්මතා ටික. එතකොට මේ ටිකේ, ඒ කියන්නේ ඔය විපාක ටිකේ කිසි කලක ආශ්‍රව ධර්මයේ දෙන්නේ නැහැ. ආශ්‍රවන්ට හිතක් නැහැ. ඊට පස්සේ ඔතනදී අපි එකක් දකින්න ඕනේ. හැම රූපයක්ම සස්ව උපාදානීය. රූප වලින් ගත්තාම හැම රූපයක්ම හිතේ මොසලවාරගෙන ආශ්‍රව වශයෙන් හැසිරෙන්න පුළුවන් ඉඩ තියෙනවා. හැම රූපයක්ම දැන් ඉපද නිරුද්ධ වුණාට යථාභූත ස්වභාවයෙන් තිබුණාට මේ ස්කන්ධ ටික රූප වලින් ඕනම හැම රූපයක්ම ආශ්‍රවට හිත මට්ටමේ උපාදානට හිත මට්ටමට උපද්දව ගන්න පුළුවන්. නමුත් නාම ධර්ම ටිකේ ඔක්කොම බෑ. අපරිපන්න මාර්ගඵල මට්ටමේ නාම ධර්ම ටිකේ යෙදෙන්නෙම නෑ. ඕකේ මං කිටියෙන් කිව්වේ මෙන්න මේ අර්ථය. ඒක ගැඹුරුයි නම් කිටියෙන් කිව්වේ පෙනෙන පැත්තේ විපාක ටිකේ තණ්හා වෙන්නේ අපි යම් මාර්ගයක් පහු කරගෙන ඇවිල්ලා ආපහු හැරිලා බලනවා වගේ සිද්ධියකින්. ඇහින් රූපයක් දැක්කට පස්සේ දැකපු දේ මනෝමින් සිහි කළා උපද්දලා අරගත්තාම දැකපු රූපේ දැකපු රූපය හිතින් සිහි කළ හැකි. කියන්නේ රූපත් හිතේ කියන එක නෙමෙයි මේ කියන්නේ. කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ ඔක්කොම හිතේ ඔක්කොම මනසේ කියන එක නෙමෙයි. ඇහෙන් දැකපු රූපේ මනෝ විඥාණයෙන් නැවත විඥාය සිහි කරන්න පුළුවන්. මනසට සිහි කරන්න පුළුවන්. අන්න ඒ මනෝ විඥාණයෙන් සිහි කළා උපද්දලා ගත්ත රූපය සස්වාය උපාදානියයි. පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේක ඇහැමයි රූපෙමයි රූපෙමයි සිහි කළේ. රූපේ මුලින්ම අහුවෙන වර්ණ රූපේ හැටියට වර්ණ රූපේ හැටියටයි මනෝ විඥානේ විඤ්ඤාණය. ඒකේ තමයි අපි උපාදාන වශයෙන් හැසිරෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා සංකාරයෙන් කරන්නේ දැකපු රූපායතනය සෝල ගන්න එක මිසක අරගත්තාම ඒකට තමයි ඒක ආශ්‍රවවලට හිතයි උපාදානෙට හිතයි. දැන් ඒ හින්දා ආශ්‍රව සහිත උපාදාන සහිතව හැසිරෙනවා. ඊට පස්සේ ඒ උපාදානය නැත්තම් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාවටම උපාදාන කියලා කියන්නේ. ඒ තණ්හාව නැත්තම් උපාදාන ගතිය දැකූ පැත්තට යන්නේ වටිනාකමක් පෙනුණු පැත්තට යන්නේ. අපිට මේ සිද්ධාන්තයේ වෙනස දන්නේ නැති හින්දායි සත්පුද්ගල භාවයක් නෝන්නේ. අවිද්‍යාව ඇතිතාක් විපාක නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම ඇති තාක්ම දැකපු දේ ඔසවල ගන්නවා කියන ටික වෙනවමයි. අමුතුවෙන් කෙලෙසියක් ඕන්නේ. දැකපු අහපු දේවල් ඇති බවටම අපිට හම්බ වෙනවා නම් මේ මනෝවිඥාණයෙන් මේ රූප ටික නැත්තන් ස්පර්ශ ආයතන හය අරමුණු කරගෙන ඉන්නේ මේ එකත් නිරුද්ධ වෙලා. නමුත් හිතට තියෙන හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකයි කල්ප ගානක නිමිත්තක් වුණත් එන්න මෙයාට සිහි කර ගන්න පුළුවන්. දැන් මේ ජීවිතේ නෙමෙයි අපරාපරිය වශයෙන් කියලා කියන්නේ අපි කල්ප ගානක ඉඳන් කරපු කුසල ලොහෝ අකුසල යම් නිමිත්තකට හිතින් කින් කිරින් කළා නම් ඒ රූපේ සිහි කරන්න පුළුවනි. සිහි කළා සිහි කරනකොට මර ගති ටික තියෙනවා මනසේ. සසරට යන්න පුළුවනි. මේ හිතේ හැකියාව එබඳුයි. ඒ කිව්වේ පුතේ මෙහෙමයි. බාහිර විපාක පැත්තේ වටිනා කියන බඩු තියෙනවා කියලා දැනෙනකන් අපිට වටිනා පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා දැනෙනකන් අපිට සිහි වෙන අරමුණේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට හිතෙන ගතිය නතර වෙන්නේ. ඒකයි තණ්හාව ඇතිතක් උපාදාන වෙනවා කියන කම නතර වෙන්නේ. ඒකට එච්චර අපි යන්න ඕනෙම නෑ. ඒක ධර්මතාවයක්. ඒක වෙන එකක්. එක දෙයයි අපිට පෙන්වන්න තියෙන්නේ. අර අපි කිව්වේ දැන් මුලදී කෙටියෙන් මතක් කළේ අපිට දැන් අම්මා කියලා සිහි වෙනවා කියන දෙන අපි දත යුතුයි. මේ සිහි කරගන්න රූපේ මනෝ විඥාණයෙන් තමයි දැන් අම්මගේ ඌ රූපේ සිහි කෙරුවේ අපි. ඔය සිහි කරගත්ත රූපේ අම්ම කියලා පිළි අරගෙන තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන තාක්ම ජරා මරණ දුක හිඳින්නේ. මේ නිමිත්තේ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තම් ජරා මරණ දුක නැති වෙනවා. මේ නිමිත්තේ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? සම්මාදිට්ඨි ඇත්ත පෙන්වන්න ඕනේ. මේ නිමිත්ත පෙනුණු දෙයට පෙනුණු දේ මේ හිතන එකට දෙක මැච් වෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් තමයි මේ හිතේ තියෙන තණ්හ ගති බාහිරේ තියෙන වස්තුවකටයි මම හිතුවේ කියලා හිතෙන්නේ අපිට දැනෙන්නේ. දැන් වටිනාකම දැනෙන ආදරය සෙනෙහස රාග ගතිය කියන ටික තියෙන්නේ හිතෙන් උසවන රූපයක් එක්කයි. තේරෙනවා නේද? ඒ හිතෙන් ඔසවල ඒ රූපයක හදාගත්ත ගති ටිකම පෙනුණු රූපේ කියලත් පෙනෙන එක මේ හිතන එකයි කියලත් අපි මේ සම්බන්ධතාවයේ තිබුණොත් මේ හරහයි අපේ ගති ටික අපි බාහිරට බැඳිලා තියෙන්නේ. ඒක වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ වේදනා කරපු පැත්තටයි අපේ තණ්හාව සාන්ද්‍රණය වෙලා තියෙන්නේ. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? මේ මෙන්න මේ වගේ මේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි පෙන්වෙන ති සිද්ධියකින් පංචස්කන්ධයේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හා පංචස්කන්ධයේ ඇත්ත නොදන්නා කම නිසා තමයි ඒ අවිද්‍යාවෙන් මොකද කරන්නේ? එතන තියෙන රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ හිතින් සිහි කරලා ගන්නවා. තණ්හාව ඇති බාහිර පැත්තේ තණ්හාව ඇති තාක් ඔයා සිහි කරන නිමිති උපාදාන වශයෙන් හැසිරෙන ගතිය හින්දෙන්නේ නැහැ කියලා ඒකේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ දැන් අම්මා කියලා ඔයාට සිහි වුණොත් සිහි වෙන එක හිතේ කියලා ඔයා දන්නවා නම් තවදුරටත් හිත හිතා ඉන්නවද? හිතන්නේ නැහැ. නමුත් අම්මා කියලා සිහි වෙනකොටම බාහිර ඉන්න ආදරේ සෙනෙහසෙන් අපි ඇසුරු කළ කෙනෙක් බාහිර ඉන්නවා කියලා පෙන්නනකම ඉඳ නේද මේ සිහි වෙන ගතිය සිහි වෙන සිද්ධිය නොපෙන්න ඇත්තම වෙලා හිතින් කින් කිරින් කරන්නේ. එතකොට මේ නිමිත්තේ උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන්න තියෙන හේතුව මොකද්ද? මේ විපාක පැත්තේ දැකපු පැත්තේ හරයක් තියෙන පුද්ගලෙක් ඉන්නවා සත්වෙක් ඉන්නවා වටිනා දෙයක් තියෙනවා කියන ගතියයි මේ උපාදානය මේ නිමිත්තේ උපාදාන වශයෙන් හැසිරෙන්න තියෙන එකම සාක්ෂි ටික. මේ විපාක පැත්තේ රූප ධාතුවේ රාගයේ හිඳුනු අරමුණු හිඳෙනවා. ඒ කියන්නේ රාගය නැති වුණු ඒ පැත්තේ මේ සිහිවෙන නිමිත්තේ හිතින් කින් කිරින් කරන පුද්ගලික දෙයට පිළිගන්නවා කියන ටික නතර වෙන්නේ ඉබේම. ඒකට කරන්න තියෙන එකම උපායයි කරන්න තියෙන්නේ මේකේ. අර වෙනද කතා කළ ටිකමයි. නමුත් මං කිව්වේ තේරුම් ගන්න කියලා පටිච්චසම්පාදයේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ කියනකොට සිහිවෙන නිමිත්තට මං කිව්වා පංච උපාදාන ස්කන්ධය කියලා. සිහිවෙන නිමිත්ත කියන්නේ මනෝ විඥාණයෙන් රූපයක් සිහි කර ගන්න බව, ඇහ සිහි කර ගන්න බව, අහපු සද්දයක් සිහි කර ගන්න බව, ගන්ධයක් සිහි කර ගන්න බව. මනෝ විඥාණයෙන් යම් කිසි මේ ස්පර්ශ ආයතන හයට ගැටුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කුමන හෝ දෙයක් මනෝ විඥාණයෙන් සිහි කර ගන්න අවස්ථාවේදී එතකොට කියනවා ඒකට රූප උපාදාන ස්කන්ධේ. ඒ රූපය ආශ්‍රව වලට උපාදානෙට හිත මට්ටමකට අරගෙන දැන් තියෙන්නේ. කෙලෙස් වශයෙන් මට හැසිරෙන්න පුළුවන් මට්ටමට අරගෙන තියෙන්නේ මම දැන් මේ රූපේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ මට ඔසවල ගන්න බෑ. එතන තිබුණු වර්ණ සටහනක් තියෙනවා නම් මහ භූත ටික උපාදාය කරගෙනමයි තියෙන්නේ. මහ භූත ටික විපරිණාම වෙනකොට ඒ වර්ණ සටහන් නැති වෙනවා මිසක ඒක මගේ හිත පැත්තට ගන්න බෑ. කනබුන ආහාරයෙන් හැදුණු සැබෑම සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් තියෙන මේ වර්ණ සටහන අයිති මහ භූතයන්ටමයි. ඒකෙන් පෙනෙන්නේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ මේ විදිහටයි රාශි වෙලා තියෙන්නේ කියන පණිවිඩය විතරයි මට දෙන්නේ. නමුත් මම මේ දැකපු රූප නිමිත්ත හිතින් සිහි කළොත් ආපහු දැන් ඇහැට පෙනෙනකොට මේ රූප නිමිත්ත තිබුණේ සතර මහා ධාතු ඇසුරු කරගෙන. දැන් මේ රූප නිමිත්තම චිත්ත සමුත්තාන කරගෙන හිතෙන් ඔසවලා තියෙන්නේ. එකෙන් දැන් පැත්තකට ගෙහිල්ලා මේ ස්වම්නන්සි කියලා නැත්නම් මේ හැදිතී කළ හැකීමට දැන් මේ රූපායතනෙම මනෝවිඥානෙ විඤ්ඤායයි. මනෝවිඥානෙ විඤ්ඤායයි. ඊට පස්සේ මේ රූපායතනයට තමයි දැන් මට පුළුවන් ditthi upadanne මේ අත්දස් ස්වාමීන් වහන්සේනේ. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ අහවල් තැන මෙච්චර කාලයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගම මෙහෙමයි කියලා මේ නිමිත්තට මට හොඳට විස්තර සහිතව හැසිරු නැහැකි. දැන් මම හිතුවොත් මෙහෙම විස්තර කවපු මේ නිමිත්ත පෙනෙන එකටත් පෙනෙන වර්ණ සටහනටත් පෙනෙන වර්ණ සටහන මේ නිමිත්තට සම්බන්ධ කළොත් මේ විස්තර ටික ඔක්කොම පෙනෙන පැත්තටයි තිබුණේ අයිති කියන හැඟීමෙන් මාව මිදෙනවා කියන එක වෙන්නේ නැහැ. කවදාවත් තේරෙන්නේ නිරුද්ධයි කියලා පේන්න ක්‍රමයක් නෑ පුතේ. මේ වෙනස හඳුනන්න නැතුව මේ වෙනස හඳුනාගත්ත කෙනෙකුට විතරමයි මේක පෙනෙන්නේ. මම මෙහෙම සිහි කරනකොට ඒ ධර්මය නිරුද්ධයි කියනකොට එතකොට එයාට බාහිර ස්පර්ශ ආයතන හයි කිසි කලක රන් රිදී මිල මුදල් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩන් දුවා දරුවෝ කියලා වටිනා පුද්ගලයෝ සත්‍යෝ දේවල් කාරණා කවදාවත්ම ඉඳලා නැහැ තිබිලා නැහැ තියෙනවා නෙමේ. බාහිර ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවයක් හම්බ වෙනවා. අනිමිත්ත ස්වභාවයක් හම්බ වෙනවා. ඒ ශුන්‍යත අනිමිත්ත ස්වභාවයේ තිබුණොත් හටගත් ධර්මය නිරුද්ධයි කියන කෙලඹ සිටිනවා මිසක මේ ස්පර්ශ ආයතන හයේ පුද්ගලය සත්‍යෝ ඉන්නවා කියන හැඟීම තියෙද්දි දැන් මේ සිහි කරනකොට නැති වෙලා කියලා බැලුවට සමතයක් වෙනවා. නමුත් අවශ්‍ය දර්ශනය සිද්ධ වෙන්නේ නැහැ. සමාධියක් තියෙන කෙනෙකුට පුළුවනි මම දැන් මේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි නේද කියලා සිහි කරන්න. නමුත් එයාට පුළුවන් නම් එයාට දැනෙනවා නම් මම විස්තර කරපු අම්මා කියලා හදපු නිමිත්ත ඇහැට ගැටෙනකොට අම්මා කියන හැඟීම අම්මා බලන්න පුළුවන් කියන දැන් නිරුද්ධයි. නමුත් ඇහැට ගැටෙනකොට අම්මා බලන්න පුළුවන් වගේ දැනකින් තේරෙනවනේ අවශ්‍ය කාරණා වෙලා නැහැ. දැන් සිහි කරනකොට දැන් සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියනවා. නමුත් අම්මා දැක්ක අම්මා හිතිය බලන්න පුළුවන් කියන ගතිය හිතේ තියෙනවා. දකින කොටත් මේ අම්මයි කියන ගතිය එනවනะ. අර අරමුණු නිරුද්ධයි කියන ගතිය තියෙන අමුයි. අතසියන්තුන් මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් විපාක පැත්තට අපේ තණ්හාව මාරු වෙලා තියෙන හැටි දැන් අපිට තේරෙනවනේ. මේ ලෝකේ දැකපු වහපු පැත්තේ වටිනා වස්තු තියෙනවා, මිල මුදල් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියලා අපිට හැඟීමක් තියෙන හිතේ නෙමෙයි, හිතට සිහි කළ හැකි මෙහෙම දේවල් තියෙනවා ඉන්නවා කියලා බාහිර පුළුවන් කමක් තියෙන. එතකොට බලන්න අපේ සංයෝජනේ තියෙන්නේ බාහිර ස්පර්ශ ආයතන 6 උපාදාන කරගෙනයි. ස්පර්ශ ආයතන 6 පැත්තට නැඹුරු වෙලයි තියෙන්නේ. අපි පැනලා යන්න එපා. ප්‍රകൃතියෙන් ස්වභාවයෙන්ම තමන්ගේ ජීවිතය මනින්නකො. අපිට අම්මා අප්පච්චි කෙනෙක් හිතියනම් ඉන්නවනම් හිතේමද තිබුණේ, හිතේමද තියෙන්නේ? අපිට තියෙනව නේද, තිබුණා නේද? බාහිර සවිඥානක කයක මේ මගේ අම්මා, මේ මගේ අප්පච්චි, මේ අපේ මල්ලි, මේ අපේ අයියා කියලා බාහිර සවිඥානක කයක නිමිති වශයෙන් පෙනෙන ගතියක් නෙමෙයිද අපිට තියෙන්නේ කියලා බලන්න. ඒ සතර මහා ධාතු රූපයේ විපරිණාම වුණොත් මට අම්මා මරුණා, තාත්තා මරුණා, දුව පුතා මරුණා කියන දුක එනවා නෙමෙයිද කියලා බලන්න. හිතේ නම් තියෙන්නේ ප්‍රශ්නේ මට රූප ගැටුණ බිඳුන කියලා දුක එන්න විදිහක් නැහැ. එහෙනම් දැන් තණ්හාව කියනක හිතේම තියෙන දෙයක් නම් අපි කියනවා නම් ඔක්කොම හිතේ කියලා. තණ්හාව හිතේ නම් බාහිර කනබුන ආහාරයෙන් හැදුණු රූප මිටියක් ලැබුණහම අනේ අහවල නැති වුණා නේද කියලා අපිට දුක එනවනම් මේ ඔක්කොම හිතේ කියන කතාව බොරු. ඇයි එහෙම අපිට දුක එන්න විදියක් නැහැ නේ බාහිරේ? බාහිර රූප මිටියක් ඉහිරෙනකොට මට දුක එන මට්ටම තියෙනවා නම් දුක එනවා නම් ඒකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව. මේ මගේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා අපේ තණ්හාව යෙදිලා තියෙනවා බාහිර නාම රූප දෙක පැත්තට, විපාක පැත්තට. ඒ තණ්හාව නැති වුණොත් අපිට යම් වෙලාවකදී ඒ රූපമിതി නෙමෙයි මේ ඔක්කොම කැඩිලා බිඳලා ගියත් අපිට දුකේ ඉන්න හේතු නැහැ. දුකේ ඉන්න හේතු නැහැ. එහෙනම් ඒකට කරන්න ඕනේ දේ මොකද? සම්මාදිට්ඨි ඇත්ත පෙන්වන්න, මේ දෙක දෙපැත්තට පෙන්වන්න කියලා කියන්නේ. ඇස් ඉදිරි පිටට ආපු සැබෑම ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්වන්නේ මොකටද? මේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන්න බැරි වෙන්නේ දැන්. මේ ඇත්ත හැටි හැටි පෙන්නකොට උපාදාන වශයෙන් හැසිරෙන්න බෑ කියලා කියන්නේ. උපාදානයේ ගෙවෙනවා කියලා කියන්නේ අර විපාක නාම රූප දෙකේ පැත්තට තණ්හාව ගලාගෙන යන්නේ නැහැ කියන එක කියනවා. ඒ කියන්නේ දැන් අම්මා කියලා මම සිහි කළා සිහි කරනකොටම මම කිව්වේ අනුසෝතකාමි පටිසෝතකාමි කියලා. මම අම්මා කියලා සිහි කළාට ඇස්සිදිරි පිටට ආවේ ඇත්තටම මෙබඳු රූපයක් නේ කියලා බලනකොට අම්මා කියලා මේ නිමිත්තේ හැසිරෙන්න ඉඩ දෙලත් නැහැ. පෙනුණු දෙමයි තමයි මං හිතන්නේ. හිතර දෙමයි පේන්නේ කියලා මේ දෙක මැච් වෙන්නේ. මේ කෙලෙස් සහගත නිමිත්ත පෙනුණු ආයතන ටිකට බැසගන්න ඉඩක් නැහැ දීලා. එතකොට මේ ප්‍රශ්නේ ලිහෙනවා ටික ටික. එහෙම මේ පෙනෙන රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙනකොට අම්මා කියලා සිහි කරගත්තාම නිකන් සිහි කරගන්නව නෙමෙයි. ඒ ස්කන්ධ ටිකේ අම්මා ගැන තාත්තා ගැන දුව පුතා ගැන අපි හිත හැසිරෙන්නේ බාහිර ඉන්නවමයි ඉන්න කෙනා ගැනමයි හිතන්නේ කියන ලක්ෂණයකින්. බැරි වෙලා මම හිතනකොටත් මේක මනෝ ඉන්නේ දැකපු දේ නිරුද්ධයිනේ කියලා දකිනවනම් මෙයා හිතන්නේ මෙහෙම. දකිනකොටත් මේක මනෝයි දැකපු දේ නිරුද්ධයි කියලා උත්තරයක් එන්න නම් එයාට මේ නිමිති උපාදාන වශයෙන් හැසිරෙන ගතිය නැති වෙලා තියෙන්න ඕනේ. මේ ආයතන ටිකේ ඉස්සෙල්ලා ශුන්‍යතාවය හසු වෙලා තියෙන්න ඕනේ. ශුන්‍යතේ ස්කන්ධ ටික නිරුද්ධ නිරෝධය හසු වෙනවා මිසක උපාදාන සහිතව ස්කන්ධයෙන් නිරෝධයක් අහුවෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න ඕනේ. කියන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා වටිනාකමින් තියෙන මට්ටමේ තියෙද්දි අපි සිහි කරනකොට තේ ධර්මයේ නිරුද්ධයි කියන එක අහුවෙන්නේ නැහැ යාට. ඇති බව තමයි අහුවෙන්නේ. කියන බව තමයි අහුවෙන්නේ. ඒ නිසා හොඳට ටිකක් එක කාරණාවක් හිතන්න. කොහොමද පහු කරගෙන ආපු ටිකට ආපහු අපි ගියේ කියලා? අපේ තණ්හාව කොහොමද ගලාගෙන ගියේ කියලා අනිත් පැත්තට. සම්පූර්ණ ගංගාවක ඊතරේ උරයි මෙතරේ උරයි වගේ දෙපැත්තක් මේ. සසරයි නිවනයි දෙකේම ඊතරයි මෙතරයි මේ. එතකොට මෙගොඩ ඉවුරේ ඉඳලා අපි ආපහු එහා පැත්තට ගියේ කොහොමද? එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ පැත්තට යන්න එපා, රූප පැත්තට යන්න එපා, චක්කු විඥාන පැත්තට යන්න එපා. ඕක මාර්යාගේ ශේත්‍රය. ඔකට කියු දුක එනවා කියන එක නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැකපු දේ සිහි කළා. මම මේ සිහි කරන්නේ දැකපු රූපෙටයි කියලා අපි හිතනවා කියන්නේ අපි ගියා රූපෙ පැත්තට. අපි රූපේ උපාදාන කරගෙන ඉන්නේ මේ. අපිට ඇහැ සිහි කරනකොටම රූපයක් බලන්න පුළුවන් රූපයක් පෙනෙන ඇහැමයි මේ සිහි කරගෙන ඉන්නේ කියලා අපිට දැනෙනවා නම් අපි ඇහැ උපාදාන කරගෙන ඉන්නේ මේ ඇහැ පැත්තට ගිහිල්ලා මේ ඉන්නේ. අපි මාර්යාගේ ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඒ තාක් මේ තියෙන හිතේ තියෙන තණ්හා උපාදාන කියන නිමිති ටික ඒ ආයතන අණුව ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි විදර්ශනා කරන්නේ ඇහැ පැත්තට යන්න බැරි වෙන්න, රූපේ පැත්තට යන්න බැරි වෙන්න, චක්කු විඤ්ඤාණය පැත්තට යන්න බැරි වෙන්න, චක්කු සම්පස්සේ පැත්තට යන්න බැරි වෙන්න, චක්කු සම්පස්සෙන් උපන නාම ධර්ම ටිකක් තිනුනම් ඒක පැත්තට යන්න බැරි වෙන්න. මේ තණ්හා සහගත ආශ්‍රව සහගත අපේ මනසට ස්පර්ශ ආයතන හය පැත්තට යන්න බැරි වෙන්න දෙන්න බැරි වෙන්න ඕනේ. එදාටයි අපි නචකින්ච ලෝකේ උපාදි ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැහැ කියන තැනකට පැමිණෙන්නේ. උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැහැ. ආයතන ටික උපාදාන කරගෙන ඉන්නේ නැහැ කියලා කියන්නේ එතකොටයි. මම දැන් දකින්නරු මෙතෙන්දලා කුටිය සිහි කරනකොට මට පුළුවන් දැන් මම මේ සිහි කරන්නේ ඇහෙන් දැකපු දෙයමයි සිහි කරන්නේ ඇහෙන් දැකපු දෙයමයි ඇහැට පේන්නේ සිහි කරපු දෙයමයි කියන මට්ටමක ඉන්නවනම් මට කවදාවත් දැකපු දෙය නැති වෙන්නේ නැහැ. ඇයි? සිහි කරන්න පුළුවන් කම ඇති තාක්ම පෙනෙන එක තියෙනවා. දකින්න කම්ම සිහි කරන එක තියෙනවා. හිස් බවක් ශුන්‍යතාවයකට ඉඩ ඇත්තෙම නැහැ. ඉඩ ඇත්තෙම නැහැ. ඒ මනෝ විඥාණයට ඕන වෙලා උපසී කරන්න පුළුවන්නේ ඉපද නිරුද්ධ විචාර මොන සිහි කරන ගානේ පෙනුණු දෙමයි සිහි කරන දෙමයි පේන්නේ කියලා හිතනකොට භවය හැදිලා ඇති බවට අර භවය හැදිලා ලෝකේ ඇති බවට හැදිලා ඉබේම අවිද්‍යාවෙන් කළා තියෙන්නේ. එතකොට හිතේ තියෙන සිහි කරගත්ත නිමිත්තට පුළුවන් මේ කුටිය මේ විදියට හරියන්නේ නැහැ. මෙහෙම හදන්න ඕනේ, මේ විදියට හදන්න ඕනේ, මේක මෙහෙම කරන්න ඕනේ කියලා මට හිතුවේ. ඊගොට මම හිතේ සැලසුම් කරපු කුටිය සතර මහා ධාතුවේ පෙන්න වර්ණ සටහනට ගැට ගන්නකොට මට වෙනස්කම් කරන්න පුළුවන් කුටියමයි ගැනමයි මේක ගැනමයි මම හිතුවේ. මම හිතපු දෙයමයි මේ පේන්නේ කියලා හිතේරෙන්නේ. අපි හිතේ තියෙන ප්ලෑන් බලාගෙන සතර මහා ධාතුව විපරිණාම කරනවා. අපේ හිතේ තියෙන සැලැස්මට අනුව වර්ණ සටහනට මුකුත් කරන්න බෑ. සතර මහා ධාතුව වෙනස් කරනකොට අපේ හිතේ තියෙන සැලසුමට අනුව ආවම අන්න දැන් හරි අපි කුටියක් ඇදුවා වගේ. දැන් අවකාශ ධාතුවේ ඊට පස්සේ සතර මහා ධාතු රාශියලා තින්න ඒ හැඩයට වර්ණ සටහන පේනවනේ. දැන් වෙනස් කරපු හැඩයට පෙනෙනකොට ආයෙත් ගැටගෙන හරි මං හිතුවා විදියට හැදුවා. දැන් හිතන එක පෙනෙන එක, පෙනෙන එක හිතන එකමයි කියලා දැන් හරි වැඩේ කෙරුවා කියලා හිතාගෙන ඉන්නවා. හැම වෙලාවෙම ඔය ටික අපිට හොඳට තේරෙන්න ඕනේ. ගලාගෙන ගිහිල්ලා ඒ රූපේ ඇසුරු කරනකොට හිතට සතුටකුත් දැනෙනවා. හරි මම ලස්සනට ගියේ හදාගත්තා කියලා. මගේ දැන් මෙහෙ ඉඳන් තියෙන්නේ සිහි කරන දෙයමයි බලන්න පුළුවන්. පින්න දෙයමයි සිහි කරන්න පුළුවන් කියලා දරුවා වම් බලලා ඉන්න යන්න ඕනේ කියලා දැන් හිතේ නිමිත්ත තියෙනවා. හිතනකොටම කලමම බැඳලා තියෙන්නේ සතර මහා ධාතුයේ අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාශි වෙලා යම් වර්ණ සතහනක් යම් රූපාරම්මණයක් එයිනම් මේ විඥානයේ රූපාරම්මණය පිහිටලා තියෙන්නේ. අපේ කර්ම විඥානයේ රූපාරම්මණය පිහිට ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දරුවා කියලා සිහි කරන ටික පෙනෙන දෙයට අයිති කියලා. පෙනෙන දෙයට අයිති කියන්නේ යොම පෙනෙන දෙයට අයිති කතාවක්වත් නෑ. මේ දැක්ක බලන්න පුළුවන් දරුවා ගැන හිතන්නේ කියන තැනකින් විතරයි වැඩේ කරන්නේ අපිට. අපි දැක්ක ගිහිල්ලා බලන්න පුළුවන් දරුවා ගැන හිතන්නේ මොනවද ගෙනියන්න ඕනේ ළමයට, මේවා ගෙනියනවා ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ අවකාශ ධාතුවේ මම මේ තණ්හාවෙන් දරුවා කියලා හිතාගෙන ඉන්න මට්ටමේ රූප මිටියක් රාසියල තියෙන රූප මිටිය තියෙන තැන හම් වෙනකම්ම යනවා. ගිහිල්ලා සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාසි වෙලා තියෙනවා නම් මගේ හිතේ අර තණ්හාව ඝටිත වෙච්ච හැඩසටහන එතනින් නතර වෙනවා. නතර වෙලා ආහාර දරුවා දැක්ක වගේ තැනකින් සතුටු වෙලා දරුවගේ මුණ බැලුවා කියලා තැනකින් එන්න පුළුවන්. ඒක බැලුවාම දරුවා දැකලා කතා බහ කරලා ආස්වාදයක් තියෙනවා. ආදීනවේ අපි දරුවා කියලා සතුටු වුණේ සතර මහා ධාතුක පිහිටි සතර මහා ධාතු මත පිහිටි වර්ණ සතහනකින් මේ සතුටු වෙලා තියෙන්නේ. හිත දවසේ රූපේ විපරිණාම වෙනවා. සතර මහා ධාතු රූප මිටිය කැඩෙනවා. මට දරුවා මරණ දුක විඳින්න වෙනවා. ඉතින් මෙතනදී එකම එක උපායයි අපිට දුකෙන් මිදෙන්න කරන්න තියෙන්නේ. මේ ශාසව ස්කන්ධ ටික හොඳට හඳුනා ගන්න ඕනේ. අනාශ්‍රව ස්කන්ධ ටිකත් හොඳට හඳුනා ගන්න ඕනේ. අනාශ්‍රව ස්කන්ධ ටික කියලා කියන්නේ මොකද්ද? ශාස්ත්‍රව කියලා කියන්නේ තණ්හාවට හිත උපාදානයට හිත විදිහට මේ රූපය අසුරු කරන මට්ටම. අනාශ්‍රව කියලා කියන්නේ මේ රූපෙම ඇත්ත ඇති හැටි පෙන්වන මට්ටම. යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටි පෙන්වනවා. අපි මේ ඇත්ත ඇති හැටි පෙන්වනවා කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධය හැසිරෙන්නේ. පංච උපාදානස්කන්ධයක පංච උපාදානස්කන්ධයක උපාදානව වාසය කරනවත් කන්න තාක්ම උපාදානව වාසය කරන තාක්ම දුකෙන් මිදෙන්නේ. ඒකෙන් උපාදාන සහිතව වාසය කරනවා කියලා කියන්නේ බාහිර වස්තුවක් ඇත්ත වෙලා කියන එක. දැන් අපි කිව්වොත් පොල් ගෙඩියක් අරන් එන්න කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ හිතෙන් ඩග්ගල චිත්තජ රූපයක් හදාගෙන තියෙන්නේ කියලා. ගිහිල්ලා හිතේ තියෙන රූපෙට මැච් වෙන විදිහේ රූප තියෙනවද කියලා බලලා 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 දැන් හිතේ තියෙන හොයන්න එකක් ගැලපුණ නැත්නම් මොකද කරන්න? පොල් නෑනේ කියලා එනවා. දැන් හොයන්න මෙහෙ මොකකට සාපේක්ෂවද හොයන්නේ? ඒ හිතේ හැදුණු පොල් කියන වචනේ ඇහෙනකොටම හැදුණනේ අපිට චිත්තජ රූපය. ඒක ඒක රූපයක්මයි, හිතෙන් හදාගත්ත රූප ආයතනයක්. ඔන්නේ රූපයට තමයි සාස උපාදානීය කියලා කියන්නේ. හිත එක්ක සම්බන්ධ හැම රූපයක්ම සාසයි උපාදානීයයි. මොකද මනෝවිඤ්ඤාණයෙන් ඕන විදිහකට හැසිරෙන්න හැකි මේකේ. කෙලෙස් වලට හිතයි මේ රූපේ. නමුත් ඇස් ඉදිරි පිටට හම්බවුණු ත්වර්ණ සටහන ඒකමට උසෝල ගන්න බෑ. ඒක මහ භූත ටික උපාදාය කරගෙන තියෙන්නේ. දැන් පොල් ගෙඩිය ගෙන්න කියලා කිව්වහම බලලා 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 හොයලා හරියට හිතේ තියෙන හැඩයට හම්බවුණොත් මේ ඇස් ඉදිරි පිට රූපය. දැන් ඕගොල්ලෝ දන්නවා ඒ පෙනෙන රූපයට මේ හිතේ තියෙන ගතියන අරක පොල් කියලා හිතන්නේ. ඒ කියන්නේ මේ සිහි කරන නිමිත්තටයි දැන් පොල් කියලා අපි විස්තර කරලා තියෙන්නේ, බඳලා තියෙන්නේ. ඇස් ඉදිරි පිටට පෙනෙන්නේ වර්ණ සටහනක් රූපයක්. ඒකේ අන්තර්ගතේ මහ භූත ටික. දැන් ඇස් ඉදිරි පිටට සිහි කරගන්න පුළුවන් රූපයට අපි නම් කළේ මොකද්ද? පොල් කියලා නම් සිහි කරන එකමයි පේන්නේ, පේන එකමයි සිහි කරන්න වෙනකොට පේන එක පොල් වෙන්නේ ඉබේ. තේරෙන්නේ කිංක අපිට පොල් ගෙඩියක් හෝ මිනිස්සු සත්වය හම්බෙන්නේ ඔහොම. ඒ කියන්නේ අපේ කෙලෙස් ටික බාහිරයට සංක්‍රමණය වෙලා තියෙන්නේ ওই විදිහට. ඒක වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ අපේ තණ්හාව බැසගෙන තියෙන්නේ විපාක පැත්තේ. ස්කන්ධ ටික පැත්තේ බාහිර අපි ගත්තාම කාම භූමිය නම් සතර මහා ධාතු තියෙන තැනක සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහන. එතකොට පේන වර්ණ සටහනය වර්ණ සටහන උපාදාය කරගෙන නැත්තම් බැඳිලා තියෙන මහ භූත ටිකත් එක්කම තමයි අපි එසෙව්වේ. දැන් අපිට හිතෙන්නේ පොල් ගෙඩිය අපි අරගෙන එනවා කියලා ඒ පෙනෙන සතහන යම් මහ භූත ටිකක් ඇසුරු කරගෙන තිනේ මහ භූත ටික තමයි එසෙව්වේ. පෙනෙන දේ උසවන්න බෑ. මං කිව්වේ දකින්ද කියලා මහ භූත සහ උපාදායන්ගේ වෙනස. කඩොල් වැලි සිමෙන්ති වගේ දෙයකින් අපි බිත්තියක් යදුවාම ඒකට බිත්තිය කියලා කිව්වා අපි. එක මහ භූතයන් කියලා කියමුක අපි දැනට. බිත්තිය වැහෙන්දම අපි චිත්‍රයක් ඇන්දොත් දැන් ඇහින් බිත්තිය පේන්නේ පේන්නේ චිත්‍රය. අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ අහුවෙන්නේ බිත්තිය. බිත්තිය පේන්නේ අහුවෙනවා, චිත්‍රය අහුවෙන්නේ පේනවා. චිත්‍රය නැතුව බිත්තියට තියෙන්න පුළුවන්, නමුත් බිත්තිය නැතුව කිසි කලක චිත්‍රයට තියෙන්න බෑ. බිත්තිය නැතුව චිත්‍රයට විතරක් අහස කොහෙවත් තියෙනවද, තියෙන්න පුළුවන්ද? බෑ. ඒ වගේ බිත්තිය වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ සතහන තමයි මේ. දැන් ඇහින් බැලුවාම මේ සතහන ඇහැට පේනවා. අල්ලන්න ගියොත් මේ සතහන තියෙන තැන පිහිටලා තියෙන මහ භූත ටිකයි යහුවෙන්නේ. මහ භූත ටික අල්ලන එක පේන්නේ පිරිනික අහුවෙන්නේ. අපිට පෙනෙන දේ ඔසවලා ගන්නවා වගේ පෙනෙන්නේ මේ පෙනෙන සටහන උපාදාය කරගෙන තියෙන මහ භූත රූප මිටියයි ඔසවන්නේ. මේ ඔසවනකොට පෙනෙන දේ ළඟට ගන්නවා වගේ මේ පේන්නේ. ඒකයි මං කිව්වේ ඒක වෙනස හොයාගන්න තමයි අර මතක් කළේ. වතුරකට අපිට ඡායාවක් වඩලා තිබුණොත් ඒ ඡායාවට කියන්නේ උපාදාය රූපේ වර්ණ සටහන. වතුරට ගතියේදී ඡායාව විතර කොසල ගන්න පුළුවන්ද කියලා මං අහන්නේ. ගන්න බෑ. ඔසවනු වතුර බේසමත් එක්ක මොසවන්න වෙනව නේද? එතකොට නිකන් හරියට ඡායාව ළඟට එනවා වගේ පේනනෝනේ. ඒ වතුරක් මත පතිත වෙච්ච ඡායා රූපේ යම් බඳුද ඇහැට පෙනෙන රූපවල ප්‍රමාණය එපමණයි. හැම රූපයක්ම ඒිට මෙහා ජීවි පුද්ගලියෝ සත්වයෝ ඉන්න රන් රිදී මුතුමැණික් තියෙන රූප අපිට කවදාවත් ඇවිල්ලා නැහැ. ඒ රූප පැත්තේ හැමදාම හම්බුනේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් පුද්ගලියෝ සත්වයෝ ගේවල් දුරවල් ඉඩකඩන් කිසිවක් ඒක තිබුණේ නැහැ. අප්‍රණිත ස්වභාවයක් ඒක තියෙන්නේ. ඇලෙන්ඩ හෝ ගැටෙන්ඩ හෝ රැවටෙන්ඩ හෝ පුළුවන් නිමිති කිසිවක් ඒක තිබුණේ නැහැ. දිට්ඨි දිට්ඨ පෙනීම පෙනීමක් විතරමයි. අනිමිත් ස්වභාවයක් තිබුණේ. සත්‍යය පුද්ගලය ආත්මිය කිසිවක් තිබුණේ නැහැ පැත්තේ. ශුන්‍යතමයි. ඒ විතරක් නෙමෙයි ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධත්ව වෙනවා කියන ලක්ෂණ ටිකක් ඒ ටිකේ තියෙනවා. එබඳු රූප තියෙද්දි හෝ මෙහෙම පෙනෙද්දි හෝ හිතින් ඔසවලා නිරුද්ධ වුණාට පස්සේ නැවත අරගලන තියෙද්දිම පෙනෙන දෙයට මනෝවිඤ්ඤාණයෙන් සම්බන්ධ මනෝවිඤ්ඤාණයෙන් ওই විදිහම රූපයක් හදාගෙන ඒක එක්ක තමයි මේ ගනුදෙනු කරන්නේ. දැන් අපි අත්තදස්සයාඳුරන්ටයි මේ මම කියන්නේ කියලා හිතුවට මේ දකින්න රූපය විදිහටම අවිද්‍යාවෙන් හිතට මේ වගේ රූප සටහනක් අරගෙන හිතේ තියෙන රූපිතයි මේ හිතින් කියින් කියින් කරන්නේ. මේක ඔක්කොම නව කර්ම මත. නමුත් කෙලෙසේකට පෙන්වන්නේ වෙනද වගේම මේ හිතින් කියින් කියින් කරන්නේ අතදසිහා මුදුරු එකයි කියලා හිතේ තියෙන නිමිත්තට ගත්තාම ඒක පෙනෙන එකටත් පෙනෙන එක මේකටත් ගැට ගැහුවාම පෙනෙන දෙයට හිතින් කියින් කියින් කරනවා වගේ තැනකින් තමයි මම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕකට කියනවා අවිභූත ආරම්මන. අරමුණ තියෙනවා තාම. අරමුණ තියෙනවා. තියෙද්දිම මනෝවිඥාණයෙන් මේ වගේ එකක් සම්බන්ධ කරගෙන වර්තමානයක දෙක වේගෙන් ගැටග ගහ කටයුතු කරනවා. විභූත ආරම්මණය කියලා කියනවා. අපි කියමු තාත්තා මැරිලා. නිකන් උපමාව හැටියට. නමුත් දැකපු දේ දැන් බලන්න බෑ. නමුත් දැකපු අවස්ථාව සිහි කළ ගත හැකි. සිහි කරනකොටත් ඒ ආරම්මනේ නිරුද්ධ වෙලා. නමුත් දැන් මට තාත්තා කියලා සිහි කළා අරගෙන ඒක තනියම හිතන්න කියන්න කරන්න පුළුවන් අනේ අපේ අප්පච්චි මෙහෙම මෙහෙම රස්සාවක් කෙරුවා මෙහෙම මෙහෙම කණ්ඩ දුන්නා මෙහෙම බොණ්ඩ දුන්නා නේද කියලා තණ්හාව ඇති වෙලා දුක ඇති වෙනකන් හැසිරෙන්න පුළුවන්. එතකොට ඒද මනෝවිඥාණයෙන් අතීත රූපේ ඔසවලා අරගෙන තියෙන්නේ මේ. ඒකයි රූපේ විදර්ශනා කරන්න කියලා කිව්වේ අතීත අනාගත පච්චුප්පන්න අජත්ත බහිත ඕලාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ කියලා 11 ආකාරයෙන් ඕනුම තැනකින් ස්කන්ධ ටික ඔසවලා ගත්ත හැකි මනෝවිඥාණයට. ඒ මනෝවිඥාණයෙන් තියෙද්දි හෝ ඔසවල හෝ ගන්න රූපයක් සිහි කර ගන්නවා නම් ඒකට කියන රූප උපාදානස්කන්ධය. මනෝවිඥාණයෙන් චක්කු සම්පස්යෙන් හෝ සෝත සම්පස්යෙන් හෝ ගාන සම්පස්යෙන් ආපු ස්පර්ශයක් සිහි කර ගන්නවා නම් වේදනා උපාදානස්කන්ධය. මනෝවිඥාණයෙන් රූප සංඥාවක් හෝ සද්ද සංඥාවක් හෝ ගන්ධ සංඥාවක් හෝ රස සංඥාවක් හෝ ඔසවල ගන්නවා නම් සංඥා උපාදානස්කන්ධය. ඊගාවට රූපේට හිතූ බවක් හෝ සද්දේට හිතූ බවක් හෝ ගන්ධේට හිතූ බවක් හෝ ඔසවල ගන්නවා නම් සංකාර උපාදානස්කන්ධය. දැකපු රූප දැනගත්ත බව හෝ සද්ද දැනගත්ත හෝ ගන්ධ දැනගත්ත බව හෝ රස දැනගත්ත බව හෝ සිහි කළ ගන්නවා නම් විඥාන උපාදානස්කන්ධය. එතකොට ඒ ටික සාස්වයි උපාදානීයයි. මනසට ගත්තාම එයාට හැදිරෙන්න තියෙන ශේෂ්ත්‍රය බොහෝයි. කෙලෙස් වලට හිතයි, ආශ්‍රව වලට හිතයි. ඒක කල්යාණ මිත්‍ර ඇසුරක්, සත්පුරුෂ ඇසුරක්, නොමගට නොයන විදිහට, සුමගට යන විදිහට, සසරට නොයන විදිහට, නිවනට යන විදිහට කියලා දෙන ක්‍රමයක් අහලා තිබු නැත්තම් ආගත්තේ නැත්තම් මේක තියෙනව පාර හැදිලා පාර කැපිලා උපාදාන වෙලා භව වෙලා ජරා මරණ දුකට යන විදිහටමයි. ඒකයි අනුසෝතගාමී කියලා කියන්නේ. අනන්ත සංසාරේ ඉඳලම කල්යාණ මිත්‍ර ඇසුරෙන් තමයි පෙන්වන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් ওই පැත්තට යන්න එපා. ඕක මාර්යාගේ ශේෂ්ත්‍රේ, මාර්යාගේ මග. ඈ ඇහැ පැත්තට යන්න එපා, රූප පැත්තට යන්න එපා. ඇහැ උපාදාන කරන්න එපා, රූපේ උපාදාන වශයෙන් ගන්න එපා. ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා. ඈ කියන සමාධිත්‍ති මම මේ සිහි කළාට ඇසිදිරි පිටට වෙන එකක්. පෙනෙන එක මං හිතන එකවත්, හිතන එක පෙනෙන එකවත් නෙමෙයි. මං සිහි කරන නිමිත්ත ආත්මයි, ඇසිදිරි පිටට ආපු රූපය අනාත්මයි. මට තියෙනවා නිට්ටයයි, මට සිහි වෙන රූපය නිට්ටයයි හැම වෙලාවෙම තියෙන බවට. ඇහින් දැකපු රූපේ හටගෙන නිරුද්ධ වෙන එකක් අනිත්‍යයි. මට සිහි වෙන කුටිය කියලා සිහි වෙන රූපය හැම වෙලාවෙම තියෙන එකක්, නිට්ටයයි මට. නමුත් ඇහින් දැකපු රූපේ අනිත්‍යයි, ප්‍රත්‍යනිතා හටගෙන ප්‍රත්‍යනතුන් නැති වෙන එකක්. ඊගාවට මට සිහි වෙන රූපේ දුක ගෙනත් දෙන එකක්. මට සිහි වෙන රූපේ මේ සැප සහගත එකක්. මට සිහි වෙන්නේ මේ කෙනා, මේ පුද්ගලයා ඇසුරු කළොත් සැපයි වගේ. නමුත් රූපේ ස්වභාවයේ ඒක සම්බන්ධුණු ජරා මරණ දුක ගෙනත් දෙනවමයි කියන තැන. ඇයි අතීතවට තිබුණොත් ඒක කරුණු බිඳ දවසට දුක ගෙනත් දෙනවන්නේ. මේ රූපේ ස්වභාවය මට සිහි කරන්න පුළුවන් රූපේ තියෙන්නේ. මෙයා ලැබුණොත් සතුටින් ඉන්න පුළුවන්. මේ රූපේ ටික ලැබුණොත් මට හොඳටම ඇති වෙන මුකුත් උන්නේ මේ ටික විතරක් ලැබුණා නะ කියන තැනකින් සැපයි කියන තැනකින්. නමුත් බාහිර රූපේ සැබෑ ස්වභාවය තමයි ගත්ත ඇල්ලුවොත් දුක, ගත්ත දුක සිහි කර ඒ පැත්තට ගියොත් ජරාමරණ දුක ගිනත් දෙන හරිය සර්පෙක් වගේ, ඇහැ සර්පෙක් වගේ, රූපේ සර්පෙක් වගේ, චක්කු විඥානේ සර්පෙක් වගේ ගියොත් දුකමයි. ඇයි අම්මා කියලා ගත්තු මහ භූත ටික විපරණාම වෙච්ච දවසට දුක එනවද? ඇහැ කියලා ගත්තු බිඳුණු දවසට දුක එනවනේ. එතකොට මේ ස්කන්ධ ටික අනිත්‍යයි දුකයි අනාත්මයි සාස්ව උපාදානීය වූ ස්කන්ධ ටික නිත්‍යයි සපයි ආත්මයි හැම වෙලාවෙම මේ ටිකේ ලක්ෂණය. එතකොට මේ ස්කන්ධ ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ටිකට ගැලපුවෝ ඒ පැත්තේ තියෙන ස්කන්ධ ටිකත් නිත්‍යයි සපයි ආත්මයි කියන ගති ටිකෙන් ඇසුරු වෙන්නේ අපිට ඉබේමයි පෙනෙන්නේ ඉබේමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැහෙනවා අපිට. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ අකුරු 8කින් යුත් වචන තුනක් දේශනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්වන්නට. මොකද ලෝකේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකයට වැහිලා තියෙන සිද්ධියක් මේ. ඇස් ඉදිරි පිටට බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම රූපයක්මයි. චක්කුන් අනත්තා රූපානත්තා. එබඳු රූපයක් දැක්ක පමණකින්ම අනාත්මයි. ඛග්ගලයක නිමිත්ත හිතට අරගෙන අනේ මේ පුද්ගලයා පුද්ගලියක් නේ අහවල් කෙනානේ කියලා මේ නිමිත්තට අපි පුද්ගල අත්වාද උපාදානෙන් උපාදාන වුණා. ඔන්න දැන් මේ ස්කන්ධයට උපාදාන සහිතයි මම. ඊට පස්සේ අවිද්‍යාවෙන් පෙන්නුවොත් මං සිහි කෙරුවේ පෙනුණු දෙයටයි කියලා, පෙනුණු දෙය සිහි කරන දෙයටයි කියලා. පෙනුණු පැත්තේ රූපේ පුද්ගලයා වෙන්නේ ඉබේමයි. මං කියන එක බලන්න තේරෙනවද කියලා, මේ ලෝකේ වෙලා තියෙන දේ අපිට මොකද්ද කියන එක හොඳට තේරෙයි. අපි ස්පර්ශ ආයතන හයේ බැඳිලා තියෙන්නේ මෙන්න මේ සිද්ධියෙන්. ස්පර්ශ ආයතන හය පැත්තට අපේ විපල්ලාස නිත්‍ය සපාත්ම කියන කෙලිස් ටික ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. ප්‍රබස්සර මිදම්බික වේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට. මහානි මේ හිත ස්වභාවෙම ප්‍රබස්සරයි. ආගන්තුක උපක්ඛලේස නිසයි මේ කිලුට වෙලා තියෙන්නේ. මේ ස්කන්ධසිකේ ස්වභාවය ගත්තාම ස්වභාවයෙන්ම පිරිසිදුයි ස්කන්ධ ටික. මේ ආගන්තුක පිටින් පැමිණි කෙලෙස් ටිකක් නිසා මේක දුර්වත් වෙලා තියෙන්නේ. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවේදී වෙන්නේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පෙන්නලා මේ හිතට සිහි වෙන නිමිත්තේ පුද්ගලයේ සත්‍යය කියලා උපාදාන වශයෙන් හැතරෙන්න දෙන්නේ. මෙහෙන් ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නනවා, මෙහෙන් සිහි වෙන නිමිත්තේ කෙලෙස් වලින් හැතරෙන්න දෙන්නේ. ඔහොම කරනකොට මේ දෙක එකට මැච් කරන්නේ. ඉබේමයි ටික ටික ආපස්සට එන්නේ. දැන් අපි ගියා වගේම ආපහු ආපස්සට එනවා. කේ තණ්හාව නිසා ස්පර්ශ ආයතන හය පැත්තට ගියේ. තණ්හාව අඩු වෙන ස්පර්ශ ආයතන හය පැත්තෙන් ඉබේම එනවා. එනකොට ස්පර්ශ ආයතන හයේ තියෙන සැබෑම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය, ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙච්ච ස්වභාවය ටික ටික මනසට තේරෙනවා, දැනෙනවා. ඒ ස්වභාවය සංකත පරමාර්ථ කියලා කියන්නේ අනිත්‍ය වූ දුක් අනාත්ම ස්වභාවය ඉස්සෙල්ල පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ දැන් මම සිහි කළොත් මම මෙහෙම අම්මා කියලා සිහි කරනකොට මම මෙහෙම සිහි කෙරුවත් දකින අරමුණ දැන් නිරුද්ධයි නේද කියලා හිතුවට පිහිට හිටින්න බෑ නෑ අම්මා ඉන්නවමනේ ඉන්නවමනේ කියන තැනකින් හිත රැඳෙනවා ඒ දිනාවෙදී නෑ මයි කියන්නේ ඉන්නවා තියෙනවා හැබැයි මෙහෙම වස්තුවකු යැති ඉදිරි පිටට එන්නේ කිව්වට වරොත්තු දෙනවා කියන්නේ ඇසිදිරි පිටට එන්නේ මං හිතන විදිහේ අම්මා හෝ පුද්ගලෙක් හෝ කෙනෙක් නෙමෙයි ටීවී එකේ රූපේ බදු වර්ණ සටහනක් නෙන්නේ කියලා පෙන්නනවා ඔන්න මේ පැත්ත යන්න දෙන්නේ අර පැත්තට අර විදියට නමුත් එහෙම පෙන්වුවට හිත පිළිගන්නේ නැහැ ඒක අම්මමයි කිව්වම තව ටිකක් පාතට බහිනවා වර්ණ සටහනින් කියන එකනු තව ටිකක් පාතට බහිනවා දැන් මේ කෙලස් ටික මතු කරන තව ටිකක් පාතට යන දැන් ටීවී එකේ පෙනෙන රූපය ඇතුළේ කෙස්ලුම් නියද බලනවා වගේ වැඩක් මේ කරන්නේ අපි අර ඇත්තේ හිත පිහිටන් නැත්තම් තව ටිකක් පහතට ගියා ඒකයි සතිපට්ඨානයේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස්නහර මේ වගේ කුණු පොකොටස් ටිකක් නේ කියලා බලනවා ඒත් හිත පිළිගන්නේ නෑ පිනුනේ අම්මමයි කියලා හිතනවා තව ටිකක් පහතට බහිනවා කෙස් කියන්නේ අම්මද ලොම් කියන්නේ අම්මද එකින් එක පෙන්නවා තේරෙනේද? ඔහොම බලනකොට මම අම්මා කියන දෙන කුණු පොකොටස් ටිකක් තියෙනේ කියන මට්ටම වරොත්තු දෙයි. ඊට පස්සේ තවත් ඔහොම කරනකොට ඇස් ඉදිරි පිටට මම බලන්න කියලා ගියාම ටීවී එකේ බඳු වර්ණ සටහනක් එයි කියන දෙන වරොත්තු දෙනවා. ඒ මට්ටම හසුරනකොට මම මෙහෙම සිහි කරනකොටත් හටගත්තු ධර්මය නිරුද්ධයිනේ කියලා අසංගත පරමාර්ථයටම හිත තැබිය හැකියි. ස්පර්ශ ආයතන හයේ තිබුණු හෝ තියෙන හෝ තියෙන්නේ කියන තුන් කාලෙන් එක කාලෙකට එයාට නිමිත්තක් නැතුව ස්පර්ශ නිරෝධයටම හිත දැස ගන්න දවසක් තියෙයි. දැන් ඔහොම මේ විපාක නාම රූප දෙක පැත්තෙන් තමයි අපිට නිවන හම්බ වෙන්නේ. විපාක ධර්මයන්ගේ ඒක අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්කන්ධයන්ගේ නිරෝධය අපිට පේන්නේ කිසිම වෙලාවක නিত্য සැප ආත්ම වූ පුද්ගලයෝ ඉද්දි ඒ හටගත් ස්කන්ධයෝ නැහැයි කියලා පේනවනම් දකින්නවනම් ඒක සමාධිය බලයක් නිසා පේන එකක් වෙන්න පුළුවන් එක්කෝ එහෙම නැතිනම් මේක එයා විතර්ක වශයෙන් හිතලා ගත්ත විතර්කගත ඥානයක් වෙන්න පුළුවන්. විතර්කගත ඥානයක් හෝ එහෙම නැතිනම් එහෙම පුද්ගලයෙක් කෙනෙක් නැහැ කියලා දැනෙනවම නම් තේරෙනවම කෙනෙක් හටගත් ස්කන්ධය නිරුද්ධයි කියලා පේනනවා නම් ඒ සමාධියේ බලයකින්. ඒ කොහොමද? මොන මට්ටමද? සත්‍යයේ පුද්ගලයේ ඉන්නවා කියන මට්ටම හිඳිලා නැතුව ඒකයි දුක පිරිසිඳ දැකලම සමුදය දුරු වෙන්න ඕනේ. සමුදය දුරු වීමෙන්ම නිරෝධය සාක්ෂාත් වෙන්න ඕනේ මේ. තණ්හාව නැති වීමෙන්ම ආයත නිරෝධය සාක්ෂාත් වෙන්න ඕනේ මේ. කියන සිද්ධියක් තියෙනවා. එහෙම නැතුව නිරෝධය නිවන නෙමෙයි. හොඳට මතක තබා ගන්න ඕනේ. මම දැක්කේ නිරෝධය සහ නිරෝධ සත්‍ය කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා. තණ්හා නිරෝධයම නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ මට ස්පර්ශ ආයතන හයි ඇලෙන්න සතුටු වෙන්න බැඳෙන්න ගැලෙන්න තියෙන කිසිදු නිමිත්තක් නැති බව දැකලා මේ ස්කන්ධයන්ගේ නිරෝධය වුණා නම් මේ තණ්හා නිරෝධයෙන් එහෙම නැති වුණොත් එහෙම නැති වුණොත් මං කිව්වේ සමාධිය බලයකටත් පුළුවන් මේ කිසිම දෙයක් නැති බව අරමුණු කරන්න. හිත හොඳට වඩලා හුරු කෙනෙකුට ඒ සමාධිය බලෙන් දැකපු අහපු කිසිම දෙයක් නැහැ සිහි කරන්නේ අපේ මනසමමනේ අපි කියන තැනකින් අල්ලගන්න පුළුවන්. නමුත් ඒක අමුවට තියෙන්නේ. අනුසය වෙනවා. තණ්හාව ස්පර්ශ ආයතන හයට තණ්හාව ගියේ, තණ්හාව පැතුරුනේ. නැත්තම් විපල්ලාස මේ ස්පර්ශ ආයතන හයට විපල්ලාස ගතිය ඇති උනේ කොහොමද කියන සිද්ධිය දකින්න උනේ. අන්න එතනයි ගොඩාක්ම වටිනාකම. දුක ඇති කරපු හේතුව දකින්න. දුකට හේතුව තණ්හාව කියලා. මේ තණ්හාව තමයි දුක ඇති කරන්නේ. රත්තරන් ටික හොරු ගත්තා, සල්ලි ටික හොරු ගත්තා කියලා මිනිස්සු අඬන්නේ, දුක් වෙන්නේ තමන් කැමති වෙච්ච වස්තු විනාශ වෙච්ච නිසා. හිතේ තියෙන ලෝකයක් නෙමෙයි මේ තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ තමන් කැමති ප්‍රියමනාප වස්තු නැති වෙච්ච විනාශ වෙච්ච නිසා ලෝකය අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පපි අද්ග ගහනවා, විලාප දෙනවා. නේ ඒ දුකට හේතුව කොහොමද? මොකද්ද? තණ්හාවර වස්තු කෙරෙහි තමන්ගේ තිබුණු ඇලීම, බැඳීම, ප්‍රියමනාප ගතිය, සෙනෙහ. ඒ ඇලීම, බැඳීම, ප්‍රියමනාප ගතිය, සෙනෙහස නැති වුණොත් ඒක කැඩුනත් එකයි, බිඳුනත් එකයි, විනාශ වුණත් එකයි. එහෙම රකින්න දෙයක් තමන් හම්බෙලා නැහැ, ඉතුරු වෙලා නැහැ. ඒක වෙන්න නම් සමාධිත්තේ ඇත්ත ඇති හැටි දකින්න. මොකක්ද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගම. රූපය කියලා සිහි වෙනකොටම රූපයත් රූපයත් ඇතිවීමත් නැතිවීමත් පෙන්වනවා. රූපය ඇත්ත, රූපය ඇති වෙච්ච හැටිත් නැති වෙච්ච හැටිත් පෙන්නකොට වෙලා තියෙන රූපේ සිහි කරගෙන තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි, මෙහෙම හැසිරෙන්න පුළුවන් නිමිත්ත පෙනෙන දෙයට අයිති කියලා ගැට ගැහින්නත් ඉඩ දීලා නැහැ. අර ඒ ගැට ගැහෙන්නේ නැති වෙන්න තමයි මේ උපාය තියෙන්නේ. පෙන්නන්නේ ඔය උපාය නොකරන හැම මනසකම හැම වෙලාවකම තමන්ගේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු උපාදාය කරගෙන, සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතිනවා. ඒකයි ආදරණීය හිතේසි ප්‍රිය වූ මනාප වූ මන වඩන වස්තු බාහිරින් එයාට හම්බ වෙන්නේ. පංචකාමයක් එයාට වස්තුකාමයක් හම්බ වෙන්නේ ඒ නිසයි. කාම වස්තු හම්බ වෙන්නේ. කාමය කියන එක සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාම. මේ සංකල්පය රාගය මනස පිළිබඳ වූවා. තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර තියෙනවා. තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර තියෙනවා. දැන් ඇස් ඉදිරිපිටට එන මං කිව්වේ වර්ණ සටහන් චිත්‍ර. නෙතේ කාම යානි චිත්‍රාණි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමේ. කාම භාණ්ඩය කාම ලෝකයක ජීවත් වෙන්න පුළුවන් කරුණු කාරණා චිත්‍ර ඇතුලේ නැහැ. නෙතේ කාම යානි චිත්‍රාණි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමේ. පුරිසස්ස සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ සංකල්පයයි කාමේ, රාගයයි කාපේ, සංකප්ප රාගයයි දෙකටයි කාමේ කියන්නේ. ඊට පස්සේ අවිද්‍යාව තිබුණහම කාමයේ දන්නෙත් නැ, කාමයේ ඇතිවීම දන්නෙත් නැති වුණොත්, නැතිවීම දන්නෙත් නැති වුණොත්, නැති කරන මඟ දන්නෙත් නැති වුණොත් මේ හිතේ තියෙන කාම ගතිය ආංගර පෙනෙන රූපයට බහලනකොට ඒ වස්තුව කාම වෙනවා කියන එක වෙන්නේ ඉබේම. වස්තු කාමයක් නිර්මාණය වෙනවා. හිතේ තියෙන කාම ගතිය අර චිත්‍රයට බහලුවාම වස්තු කාමයේ නිර්මාණය වෙනවා. එතකොට මට මේක කියන්න උනේ මම මේ කාරණාවෙන් මතක් කළේ මෙච්චර කාලයක්. ඒ කියන්නේ පංච උපාදාන කන්දා දුක්ඛ කියන එකෙන් කියන්නේ හිතින් රූපයක් සිහි කර කර උපාදාන සහිතව හැසිරෙන මට්ටමයි දුක ගෙනත් දෙන්නේ කියන එක කියන්නේ. රූප කියලා රූපත් හිතේ කියන එක කියන්න යනවා නෙමෙයි මේ. දැන් ලෝකෙම මනස පිළිබඳයි ලෝකෙම හිතේ තියෙන්නේ කියලා කියන්න යනවා නෙමෙයි මේ. එහෙම කිව්වොත් වැරදි ඒක. එහෙම කිව්වොත් ඒක හරි ඕනනම් ගණ්ඩ එහෙමනම් දුක එන්න බෑ බාහිරින් කැඩෙන විඳින දවසට. දැන් එහෙමනම් තමන්ගේ ප්‍රිය පුද්ගලයෝ ප්‍රිය වස්තු හාගෙන යෑමක් නැති වෙන්න ඕනේ. ඉතින් මනසෙන් සීකර ගත්තාම ඉවරනේ. ඇති ලෝකෙ ඔක්කොම මනස පිළිබඳ වූවක් නම් හිත පිළිබඳ වූවක් නම් දරුවා සිහි කරගෙන හිතේම සතුට වෙනවා. ඉතින් ආයි බලන්න යන්න කොහට යන්නද හිතින් පිටට යන්න බෑ. නමුත් අපිට ලෝකෙ කියන එක තියෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන. ඒ නිසා මේ දර්ශනේ හරි සූක්ෂමයි. විශේෂම දේ තමයි අපි ලෝකෙට බැඳිලා තියෙන තැනින්මයි ලෙහන්ඩ වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි ලෝකෙට බැඳුනේ අවිද්‍යාව කියන තැනින්. ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන තැනින් බැඳිලා තියෙන. ඒ කියන්නේ මේ ඇති වෙන තණ්හාව ඇහැ රූපය කියන ටික නිසා තණ්හාව උපදවාගෙන තණ්හාව එහෙම පවත්තන්න හේතු උනේ ඇහැ රූප කියන ටිකේ ඇත්ත නොදකින කම නිසා. හොඳට බලන්න යම් ආකාරයකින් යම් විදිහකින් රූප කියලා යමක් ලෝකේ නැත්තම් රූප කියලා යමක් නොතිබුණා නම් අපිට පුළුවන්ද හිතෙන් විතරක් රූපයක් නිමිත්ත කරගෙන විඳින්න? පුළුවන්ද? බෑ. යම් වෙලාවක නාම කියලා ධර්මතාවයක් නැත්තම් මේ සතර මහා ධාතුවේ පුළුවන්ද මේ වගේ හිතන්න පුළුවන් හිතන්න කියන්න කරන්න පුළුවන් ක්‍රමක් මේ රූපේ තියෙනවද? නැහැ. මේ ධර්මතා දෙකක් තියෙනවා කියලා දකින්න. මේ ධර්මතා දෙපැත්තක් තියෙනවා. එතකොට ඒ හින්දා මේ ඔක්කොම හිතේවත් ඔක්කොම රූපේවත් නෙමෙයි. රූප කියලා යමක් තිබුණ හින්දම තමයි අපිට ඒ රූපයේ සිහි කළ ඔසවල ගන්න පුළුවන්කමක් තිබුණේ. කවදාවත් ඇස් ඉදිරි පිටට නාපු දෙයක් අපි දන්නවද කියලා බලන්න. අපිට සිහි කරන්න පුළුවන්ද කියලා බලන්න, හිතන්න පුළුවන්ද කියලා බලන්න, බැඳීමක් තියනවද කියලා බලන්න අපිට නැහැ. කන ඉදිරි පිටට ඇහුනේ නැති ශබ්දයක් හිතට සිහි කරන්න, හිතින් උපද්දවන්න, කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන්ද කියලා බලන්න. කවදාවත් ඇහුණ නැති ශබ්දයක් හරඹේ අපිට සංයෝජනයක් බැඳීමක් තියනවද කියලා බලන්න. කෙලස් නැති කරන්න කියලාවත් කෙලෙසියක් තියනවද කියලා බලන්න. එතකොට මේකෙන් මතක් කරන්නේ එක දෙයක්. මේ ලෝකේ හැමෝම දන්නේ මේ සිත කියන ධර්මතාවයේ ක්‍රියාකාරී ස්වභාවය, හිතක ශේෂ්ත්‍රය, හිතක හැකියාව. ඒ ඔය හිත උපදින තැන් උපදින හැටි, ඊට පස්සේ ඒ හිතට ආහාර කෘත්‍ය ආහාර සපයන සිතක ලක්ෂණය, රූපක ලක්ෂණය, හිතට ආහාර හදන ටික වෙන් කරලා දැනගන්න තමයි ආසව නෝ ආසව සාසව අනාසව කියලා. ආසව විප්‍රයුක්ත සාසව, ආසව සම්ප්‍රයුක්ත සාසව කියලා මේ බෙදලා 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 පෙන්නන්නේ. ඌවා ඉගෙන ගත්තාම බොහොම පහසුයි මේ කාරණා ලියා ගන්න යාට. ඒකට එතකොට මෙතනදී අර න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. අර න්‍යාය කියලා කිව්වේ මොකද්ද? විදර්ශනා කරන්න මං කියලා දුන්නු කිසි දවසක මං කියලා දෙන දහම් ක්‍රම අනිත්‍යවට පරස්පර නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒක අවලංගු වෙන්නේ නැහැ. ඒකට එක එක පැතිකඩවල වලින් පෙන්වන්නේ මේ. මං එදා මතක් කළේ අපිට යමක් සිහි වෙනවා කියන තැනක රූපයක් සිහි කළොත් හිතේ දකින්ද මේ පංච උපාදාන ස්කන්ධය. ඈ ඒ රූපේ සිහි කරන රූපයක් තියේද? ඒ රූප උපාදාන ස්කන්ධේ. ඒ රූපේ හිතේ විඳින බවක් තියේද? වේදනා උපාදාන ස්කන්ධේ. ඔය සිහි වෙච්ච අරමුණේ පුද්ගලික සත්‍යයේ කැටියට හෝ වටිනා කියන කාම වස්තුවක් සිහි වුණා කියන තැනකින් හඳුනාගත්තොත් හැසිරුණොත් පංච උපාදාන ස්කන්ධයට උපාදානයි. උපාදාන වෙනකොටම භවය හැදෙනවා කියලා කියන්නේ මේ හිතේ තියෙන ගති පිනුණු පැත්තට ආදේශ වෙනවමයි. ආදේශ වෙනවමයි, නවත්තන්න බෑ. එතකොට භවය හැදුනොත් ආයතන ටික උපන්න වෙනවා යාට. ජාති පුද්ගලයාගේ ඉපදීම වෙනවා. ආයතනයන්ගේ ඉපදීම වෙනවා. එයාට ඇහැ තියෙනවා වගේ වෙනවා, රූපි තියෙනවා වගේ වෙනවා, චක්කු විඤ්ඤාණි තියෙනවා වගේ වෙනවා. ජාති ජරා මරණ දුකත් එනවා. සිහි වෙන අරමුණේ පුද්ගලයෙක් හැටියට හෝ කාම වස්තු හැටියට හෝ උපාදාන නොවුන, උපාදාන නොවෙනවා නම් භවයේ නැහැ කියලා කියන්නේ දැකපු ඇහැ තියෙනවා, දැක්ක රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා, කන තියෙනවා, ශබ්දේ තියෙනවා කියලා මේ ආයතන ඉතුරු වෙන්නේ නැහැ. ඇති භවෙ හිටින්නේ නැහැ. ඒක ඉපදීම වෙන්නේ නැහැ. එමුණ ජරා මරණ දුක නැති වෙනවා. ඔකට කියන සලායතන නිරෝධය කියන්න පුළුවන්, භව නිරෝධය කියන්න පුළුවන්, ජාති නිරෝධය කියන්න පුළුවන් උනතනේ. ඒකට තියෙන උපහාය තමයි සම්මා දිට්ඨි. රූපයක් සිහි කරනකොටම සිහි කරගත් රූපේ උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ නොදී ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑ ස්වභාවය පෙන්වනවා. අර්ථ දක්ව මම පුද්ගලයෙක් කියලා සිහි කළාට, මම වස්තුවක් කියලා සිහි කළාට, රත්තරන් රිදී කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහනක් නේද කියලා පෙන්වනවා. එක පිළිගන්නේ නැත්තනේ රත්තරන් තියෙනවමයි වගේ කියලා පෙන්නුවොත් එතකොට පෙන්වන්න වෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ටික ඇසුරු කරගෙන තියෙන තැනක වර්ණ සටහනක් කියලා පෙන්වනවා. ඒක පිළිගන්නේ නැත්තම් ඕක කඩලා කුඩු කරලා අඹරලා ගත්තාම, කුඩු ටිකක් ගත්තාම දැන් ඔන්න මාළි කියපු දෙනක තියෙන මෙන්න මෙහෙම ධර්මතාවය කියලා ඒකත් අරගෙන කිව්වහම ඒ විදිහට තමන්ට අචේතනික වස්තුවක් වුණත් කලාප සම්මර්ෂණයක් කළාට කමක් නැහැ. හැබැයි මේ තමන්ට මේ හිතේ තියෙන නිමිත්තයකට බහලන්න බැරි වෙන්නේ. මේ වගේ රූප කලාප 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 රාශියකින් නේද මේ කියන සිද්ධාන්තය හැදිලා තියෙන්නේ. එහෙම් පිටින් වූ වස්තු කොහෙවත් නැහැ කියන තැනකින් පෙන්නනවා. ඊට පස්සේ නමුත් ඔතනදී උපාදාන ගතිය බල වැඩි නම් ආශ්‍රව බලවත් වැඩි නම් තණ්හා ගතිය හිතේ තියෙන රළු වැඩි නම් සිහි වෙනකොට අනිත් පැත්තට වර්ණ සටහනක් කියලා හිතන්නවත්, කුණුව කොටස් ටිකක් කියලා හිතන්නවත් මේ පැත්තට යන්න ඉඩම නැහැ. යන්න කලින් පුද්ගලයේ කියලා සිහිවල හිතින් කිරින් කළා තිවරයි. ඒ මොකද? නීවරණ ධර්මයන්ගේ බලය වැඩි, ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලය අඩුයි. ඒ නිසා එයා මොකද කරන්නේ? උපදින නිමිති ප්‍රමාණය අඩු කරන්නත්, උපදින නිමිති බලය අඩු කරන්නත් චිත්ත සමාධියක් වඩනවා. අපි ගෙදරක බල්ලෙක් හැදුවොත් ඌව හදනවනම් ඒද දන්නවනේ මුව හදන්නේයි තේරුමක් ඇතුවනේ හොරෙක් ආවොත් බුරන්න ඈ ආරක්ෂාවට කියලා ඒ වගේ සමාධියක් වඩනකොටත් ඒ සමාධියේ පමණ දන්නව මම මෙයාව හදාගන්නේ මෙයාව ඇති කරන්නේ මෙයාගේ මෙහෙම වැඩක් ගන්න අරමුණක් සිහි කරනකොට සිහි කළා සිහි කරගත් අරමුණේ ඇත්ත බලනවා කියන පැත්තට යන්න තරම්වත් මගේ මනස ඉඩ නැහැ මේ අහගත්තට ඒක කෙනෙක් වෙලා හිතිලා කියලා කළත් ඉවරයි මේ හිතේ ඒකග්ගතාවයේ නැතිකමේ දෝෂේ උපදින අරමුණු ප්‍රමාණය වැඩිකමේ උපදින අරමුණු ඇත්තම වෙච්චකමේ දෝෂේ මේ ඒ නිසා සිහි වෙන අරමුණක පුද්ගල භාවයේ පැත්තට ගහගෙන යන්නේ නැතුව අනාත්ම පැත්ත පෙන්වන පැත්තට පෙන්වන්න ඉඩ ලබා ගන්න මනසේ මේ සම්මා දිට්ඨියට උපකාර පිණිසයි මම සමාධි වඩන්නේ කියලා හිතාගෙන සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය හෝ වඩනවා සති නිමිති හිත තබාගෙන යන්නෙන්ද හෝ හුරු කරනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉරියව් කය පැත්තේ කෙරෙහි කය ඇත්ත බලමින් කරනවා කය පැත්ත කෙරෙහි හිත තබාගෙන කය ඇත්ත බලමින් මේ හැම අරමුණක් එක්කම සම්බන්ධ වෙනවා එක්ක බුදු ගුණ අසුභයේ මරණය මෛත්‍රිය කුමනෝ සමතන මිත්තක් වඩනවා මේ විදියට චිත්ත ඒකග්ගතාවය ඇතිවෙنده දෙහෙසෙනවා ටික 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 මොකටද මේ උත්සාහවත් වෙන්නේ කියලා එයා හොඳට දන්නවා ඇයි මේ සමාධි නිමිත්ත වඩන්නේ මම අහගත්තා අපිට කියලා දුන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් දුක දුක ඇතිවීම නැතිව නැති කරන මගත් කොහොමද යම් නිමිත්තක් සිහි කරනකොට ඒකට කිව්වා හිතෙන් යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ උපද්දල ගන්නකොට මනෝ විඥානය ඒකට කිව්වා පංච උපාදානස්කන්ධේ මේ උපාදානස්කන්ධය උපාදාන වශයෙන් ඒ විදිහටම හැසිරුණු ජරා මරණ දුක ඇති වෙන්න පැත්ත ඇති වෙන මග උපාදාන වශයෙන් හැසිරුණ නැත්නම් ජරා මරණ දුක නැති වෙනවා ඒ නිසා ඒ රූපේ සිහි වෙනකොටම ඇස් ඉදිරි පිටට ආපු රූපය ඇත්ත පෙන්වන්න සවිඥානික කයේ සය ධාතුවක් තියෙන බව පෙන්වන්න මම පුද්ගලයෙක් කියලා කිව්වට එතන තියෙන්නේ සය ධාතුවක පට ව්‍යාපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියන සය ධාතුවක පැවැත්මක් තියෙන්නේ කියන එක පෙන්වන්න ස්වභාවයක් තියෙන්නේ ධාතු මාත්‍රයක් කියන එක පෙන්වන්න කියලා දුන්නා එහෙම රූපේ ඇත්ත පෙන්වනකොට මෙහි සම්මා දිට්ඨි රූපේ ඇත්තක් දකිනවා මෙහි රූපයට උපාදාන වෙන්න තියෙන ඉඩක් නැහැ උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩක් නැහැ මේ දුක නැති කරන්න මෙන්න මේ වගේ ප්‍රතිපදාවක හැසිරෙන්නේ කියලා දුන්නා කියලා දුන්නට උපදින නිමිත්තක් ගන්න මට එහෙම හැසිරෙන්නවත් බෑ මගේ හිත කහගෙන යන ගතිය වැඩි ඕගය හඳුන ගන්න ඕග කියන සැඩපහර කාමෝග භවෝග ditthiyoga අවිජ්ජාෝග කියලා මං කිව්වේ කෙලෙස් ටික නම් කරන්නේ කෙරෙන වැඩට සිහි කරනකොට සිහි වෙනකොට කෙනෙක් කියලා හිතිලා ගහගෙනත් ගිහිල්ලා තමන්ට ඕනකම තියෙනවා එහෙම නැතුව අනිත් පැත්තට යන්න නමුත් සැඩපහරේ ස්වභාවය තමයි මහා සැඩපහරකට අහුනොත් ඕගොල්ලන්ට ඕනකම තියෙනවා ගොඩ එන්න බේරෙන්න ඕනකම තිබුණාට බෑ ගහගෙන යනවා ඒ වගේ කාමෝග කියලා කියන්නේ කාමේ අනුවම ගහගන්න දිට්ඨිය කියලා කියන්නේ සත්ව පුද්ගල ඉන්නවා කියන හැඟීමම දෙනවා එතකොට භවෝග කියලා කියන්නේ නෑ තිබුණු තියෙන දෙයක්ම මේ ඇසුරු කරන්න වගේ දැනගෙන පෙන්නවා ඊට පස්සේ මං සිහි කරන දේ සිහි කරද්දි පෙනෙන ඇස් ඉදිරි පිටට මෙබඳු ඇත්තක් නේද මෙබඳු ඇත්තක් තියෙන එක මං මෙහෙම සිහි කරන එක වැරදි නේද කියලා මේක පෙන්නන්නේ අවිජ්ජාවෝග ඔය හතර ගහගෙන යනවා යෝග කියන්නේ යොදවන මනස හැම වෙලාවෙම කාමේ හිතන පැත්ත තමයි යොදවන්නේ ඈ ditthiya පැත්ත තමයි යොදවන්නේ මේ වගේ ඕක තමයි ඕවටම යොදවන්නේ ඔකට කියන යෝග ග්‍රන්ථ කියන්නේ ගොතවන කාම වස්තු ඇති බවකම ගොතවනවා තමන්ව. සත්ව පුද්ගලෙ ඉන්නවා කියන එකකම ගොතවනවා. මේ වගේ කරවන වැඩ අනුවයි මේ කෙලස් ටික නම් කරන්නේ. එතකොට සංයෝජන කියලා කියන්නේ බැඳුම්. කාම වස්තු තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියලා ඒ අය වෙනුවෙන් මම මෙහෙම කළ යුතුයි, මට මේ ටික දාලා යන්න බෑ, මේ වගේ දේවල් කියලා තමන්ට සුදුසු දෙයක්, කැමති දෙයක්, කැමති ආකාරයක කරන්න ඉඩ දීලා නැහැ. බැඳවලා තියෙනවා ගතිය, සංයෝජන. මං කිව්වේ ගවයේ හරි සුනකේ හරි දන්වැලකින් කණුවකින් බැඳත් ඌට කැමති කැමති යනකට යන්න පුළුවන්ද? බෑ. ඇයි? බැඳලා යනවන යම්තාක් ලණුව තේ දේතක් ගෙහැකි. ඒවත් බලන්ඩෝ ගෙවල් දුරවල් වල දරුවෝ ටික දාලා යන්න විදිහක් නැහැ, ගෙදර දාලා යන්න විදිහක් නැහැ, රස්සාව දාලා යන්න විදිහක් නැහැ. ඇයි? සංයෝජන බැඳුම්. දැන් හිතුණුත් ඕන දැනක ගිහිල්ලා කැමති කාලයක් ඇලේකට ගිහිල්ලා මන භවනා කරනවා කියලා පුළුවන්ද ගෙවලු කටියද? බෑ. අනේ අපි ගියොත් කොහොමද ළමයි ටික, කොහොමද බිරිඳ ජීවත් වෙන්නේ? එහෙම නැත්තම් අහවල් සතාට කන්න පොන්න නැති වෙනවා කියලා මොනවා හරි කරුණු ටිකකින් යන්න බෑ තමන්ට ඕන විදිහට. අන්න ඔය වගේ බැඳිලා තබන කෘත්‍ය කරන හින්දා එකට කියනවා මොකද? සංයෝජන. ඔය වගේ මේ ගතිය බලවත් නම් ඒ ගතිය අඩු කරන්න ඕක යෝග ග්‍රන්ථ කියලා මේ සංයෝජන කියන එකේ බලය අඩු කරනවා මේ සමාධිය. අඩු වුණාම අන්න ඇත්ත පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ හිත එකඟ කරගන්නවා කියන එක පහසු නෑ. කායික වාචසික විසිරුණකම වැඩි තරමට. ඒ හින්දා සීලය කියන එකෙන් කායික වාචසික සංවරයක් හදාගන්නවා. සීලයේ උපකාරයි සමාධියට, සමාධි උපකාරයි ඇත්ත ඇති හැටි දකින්න. සීලයක පිහිටලා සමතය උදව් කරගෙන මේ විදිහට පටිසෝතගාමීව උපදින අරමුණක අරමුණු වල අනුව යන්නේ, ප්‍රතිවිරුද්ධව යනවා. ඔච්චරයි කරන්නේ. ඕක කර කර ඉන්නකොට සීල සමාධි ප්‍රඥාකින් ත්‍රි ශික්ෂා වඩනවා. මේ ටිකේ ප්‍රතිඵලය මොකද්ද? ආශ්‍රයයෙන් මනස මිදෙනවා, කෙලසුන්ගෙන් මනස මිදෙනවා, සතර උපාදානයෙන් මනස මිදෙනවා. මේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති ඇටි පෙනී හිටිනවා. මේ කෙලසුන්ගෙන් මනස මිදෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද දුක් දුමන සුපායාසයෙන් මනස මිදෙනවා. මිතුණු ගමම්ම අපුබ්බං අචරිමං පෙරපසු නැතුව විමුක්ති ඥාන දර්ශනේ පහළ වෙනවා. කීන ජාති මගේ ඉපදීම නතර වුණා. උසිතම් බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යාව වාසය ඉවරයි. දම්මන් සිල් රැකලා ඉවරයි, සමාධි වඩල ඉවරයි, විදර්ශනා කළ ඉවරයි. සිල් රැකින්න සමාධි වඩන්න විදර්ශනා කරන්න ඕනේ නැහැ. උසිතම් බ්‍රහ්මචර්යම් කතං කරණියම් කළ යුත්තක් තියෙන මං එක කළා. නාපරං ඉත්තත්තාය පජානාති මත්තේ කටයුත්තක් නැහැ කියලා විමුක්ති ඥාන දර්ශනය ලැබ සිටිනවා තමන් කෙරෙහිම. මේ ශාසනය උතෙන්ද විතරයි තියෙන්නේ, ඔතනින් එහාට යන්නේ නැහැ. ওই තැන දක්වා විතරයි මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, නයිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං ලාභ සක්කාර සිලෝකානි සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසං න ඥාන දසාන සංසං යාචකෝ මේ භික්ඛවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං යතං සරං යතං පරියෝසානන්ති. මහණනි, මේ ශාසනය තියෙන්නේ කාටවත් ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී උපදවා ගන්නටත් නෙමෙයි, න සීල සම්පදාන සංසං. මේ කෙනෙකුට මේ ශාසනය සිල්වත් වෙන්නවත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ, න සමාධි සම්පදාන සංසං. සමාධියානි සංස කරගෙන සමාධිය කෙරවල කරගෙන තියෙන ශාසනයකුත් නෙමෙයි මේක, න ඥාන දර්ශනානි සංසං. එර්දවිද දිබ්බසෝත දිබ්බචක්කු උඩින් යනවා ආදී මේ ඥාන දර්ශන ආනිසංස කරගෙන තියෙන ශාසනයකුත් නෙමෙයි, කෙලවර කරගෙන තියෙන ශාසනයකුත් නෙමෙයි මේක. යාචකෝ මේ භික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මිදම් භික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරියෝසානන්ති. මහණෙනි, මේ අකුප්පෝ චේතෝ විමුක්තියක් තියෙනවා නම් ඒතං සාරං, ඒකයි මෙහි සාරය. ඒතං පරියෝසානං, ඒකයි මේ ශාසනයේ අවසානය. ඒතං සාරං ඒතං පරිවසානං. මෙන්න මේ ශාසනයේ තියෙන්නේ මෙන්න මේ අකෝප චේතු විමුක්තිය දක්වා. අකෝප කියන්නේ මොකද්ද? කෝප වෙනස් වෙන්නේ මේ චේතු විමුක්තිය. මේ ආශ්‍රයයන්ගේ මනස මිදුණු බව, කෙලෙසුන්ගේ මනස මිදුණු බව මේ මිදීම වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේම නැහැ. ඇහැ පරිහරණය කරන්නේ නම් සිහි ඇතුව නුවණ ඇතුව ඇහි පමණ දැන දැකම ඇහැ පරිහරණය කරනවා. ආපහු වෙනකොට ප්‍රත්‍ය නිසා හතගත ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා නිවනට මනස හැමිලම පවතිනවා. ආපහු ඇහැ ඇති බවට සිහි කරගෙන කෙලෙස වශයෙන් හැසිරෙනවා කියන ධර්මතාවයේ වෙනස් වෙන්නේම නැහැ. හැසිරෙනවා කියන එක ඇති වෙන්නේම නැහැ. එහෙම හැසිරෙන ගතිය හිතේ මිදුණා නම් ඒ මිදීම මිදුණමම තමයි. රූපයේ සිහි කළ කෙලෙස වශයෙන් හැසිරෙනවා කියලා එහෙම මෝඩකමක් නැහැ. එච්චර රූපයේ පිරිසිඳ දන්නවා. රූප කියලා යමක් තියෙන මෙන්න මෙච්චරමයි තියෙන්නේ කියන එකක් දන්නවා. ඒකේ රූපේ ප්‍රමාණය දන්න නිසා කෙනෙක්ගේ රූප, පුද්ගලයන්ගේ රූප, සත්‍යයන්ගේ රූප කියලා හිත සිහි කරගෙන හැසිරෙන ක්‍රම උපදින්නේම නැහැ. නූපදින ස්වභාවයට පත් කළා. හිස්සුන් තල්කඳක් වගේ කළා. මතු නූපදින ස්වභාවයට පත් කළ මේ රූපේ ඉපදීමම නැති කළා. වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ ඉපදීමම නැති කළා. හටගත් ධර්ම නිරුද්ධ වුණා නම් නිරුද්ධ වූයේ නිරුද්ධ වූයේම වේ. මතු නූපදින ස්වභාවයට පත් කළා. ආපහු ඒක නිරුද්ධ වෙච්ච දේ ඇති බවට උපදවන ගතිය නතර වෙලා ඔන්නෝකට කියනවා අකෝප චේතු විමුක්තිය. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම පවත්තද්දී මේ චේතු විමුක්ති අකෝපයයි. එයා ශුන්‍යතාවෙම වාසය කරනවා. මේ ආයතන ටික පරිහරණය කරන්නේ ශුන්‍යත සමාධියම පරිහරණය කරනවා. අනිමිත්ත සමාධියම පරිහරණය කරනවා. අප්පනිහිත සමාධියම පරිහරණය කරනවා. වෙන ඇත්තක් නැති නිසා. මොකද ඇස් ඉදිරි පිටට එන ස්කන්ධයන්ගේ මිම්ම එක සම්මාදිට්ඨි. හම්බ වෙද්දිත් ඒ බඳු ස්වභාවයක් පවතින අහකට ගියාම ආපහු කෙලෙස වශයෙන් උපදිනවා කියන එකක් නැහැ. සිහි කළොත් සිහි කරන්න පුළුවන් මනසට. සිහි කිරීම ප්‍රපංචයක් නෙමෙයි. සිහි කරන බවටත් නොවනයි, සිහි වෙන ධර්මයන්ටත් නොවනයි, සිහි කරන රූපයටත් නොවනයි. මෙබඳු රූපේ සිහි කළා ලෝකය මෙබඳු ජරා මරණ දුක් විඳිනව නේද කියලා මේ ස්කන්ධ ටිකට කෙලෙස් ටික උපදවාගෙන ලෝකය මෙබඳු ජරා මරණ දුක් විඳිනව නේද කියලා පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි තෝරන්න බලන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධිට උපාදාන කරලා ලෝකය හදාගෙන දුක් විඳින හැටි බලන්න පුළුවන්. බලලා අනේ මං ඒ දුකෙන් මිදුණ නේද කියලා මෙනෙහි කරන උන්වහන්සේට බෙහෙවින් සුඛ සම්නස් භාවයට පවතිනවා. ඇයි මේ පංච උපාදාන ස්කන්ධ දුකක් තියෙන එබඳු දුකෙන් මම මිදුණ නේද කියලා සිහි කරනකොට මට ඒකාන්තයෙන් උනේ මහත් ඌලාභයක්මයි කියන සිහි නුවණම එනවා. කිසිම අදහන්නවත් දෙයක් නැහැ. මේ නිවන විතරයි මං කියන්නේ. ලැබෙයිද දන්නේ, අපි නිවන් දකීද දන්නේ කියලා කෙසේද විමති තබා ගන්න අවශ්‍ය නැති. කළොත් කෙරෙන උත්සාහවත් වුණොත් ඒ කාන්ත කොට ලැබෙන වූම දේ නිවන විතරයි. විශ්වාස තබලා කරන්න පුළුවන්. පින් කළාම දිව්‍ය ලෝකෙ ලැබෙයි යයිද නැද්ද දන්නේ කියලා සැක හිතුවට කමන්නේ. සැකීතුවට කමන්නේ වෙන්න පුළුවන් නොයන්ට පුළුවන්. නමුත් ඕගොල්ලෝ උපදින හැම නිමිත්තක් ගානේ මනසින් උපාදාන වශයෙන් හසු වෙන්න නොදී උපාදාන වශයෙන් නොගෙන රූපය ඇත්ත පෙන්වන්නේ. උපදින හැම වේදනාවකම උපාදාන වෙන්න නොදී වේදනාවේ ඇත්ත පෙන්වන්නේ. නොබෝ දවසකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වැඩි නෙමෙයි, එක්කෙනෙක්ට පුළුවන් නම් එක රැයක් දවාලක් කරන්ද මේ නිසක බවටපත් වෙනවා කියලා. හැබැයි උත්තරේ තියෙන්න ඕනේ. මම මේ කරන්නේ මොකටද? මේ කෙලෙස් ටික ඇහැ ඇසුරු නොකෙරේවා, රූපේ ඇසුරු නොකෙරේවා, චක්කු විඥානේ ඇසුරු නොකෙරේවා. ඒකයි ඇහැ උපාදාන නොවේවා, රූපේ උපාදාන නොවේවා, චක්කු විඥාන උපාදාන නොවේවා කියන තැනකදී මේක මේ කරන්නේ මෙයා. ඒ කියන්නේ දැන් හිතේ තියෙන නිමිත්ත සත්‍යේ පුද්ගලයේ ආත්මයක් කියලා උපාදාන වශයෙන් ගත්ත නිමිත්තක් මට තියෙන්නේ. මේ උපාදානයේ ඇහැ පැත්තට සංක්‍රමණය නොවෙන්න, ඇහැ උපාදාන සහිත වශයෙන් වාසය නොකරන්න මේ උපාය මෙයාගේ. පෙනෙන නිමිත්ත සත්ව පුද්ගල භාවයෙන් යුක්තයි, උපාදානයි අත්වාද උපාදානෙන් සිහි කරන්න පුළුවන් නිමිත්ත. ඒ සිහි කරන්න පුළුවන් නිමිත්තම පෙනෙන්නේ කිව්වොත් පෙනෙන රූපයත් සත්වයේ පුද්ගලයේ කියන මේ උපාදාන ගතිය සාන්ද්‍රණය වෙන්නේ ගලාගෙන යන්නේ පෙනෙන පැත්තට ඉබේම. ඒකයි මේ උපාදානයේ මෙතෙන්ඩයි මේ සම්මාදිට්ඨිය. උපාදාන වශයෙන් නොගෙන්ඩයි වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි පෙන්නනව ඇරෙන්න, කෙලෙසුන්ගෙන් මිදෙන්න, දුකෙන් මිදෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං, රූපම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං, චක්කු විඥානං භික්කවේ අජානං අපස්සං යතහ භූතං, චක්කු සම්පස්සං භික්කවේ අජානං අපස්සං යතහ භූතං, චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං. මහණෙනි ඇසේ ඇත්ත ඇති හැටි නොදන්නේ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සෙන් උපන්න ධර්මයන් සැපෝ දුක්ඛෝ නුදුක් නුසෝ වේදිතියක් වෙනං ඔහුගේ ඇත්ත ඇති හැටි නොදන්නේ චක්කුස්මින් සාරජ්‍යති, රූපේ සාරජ්‍යති, චක්කු විඥානේ සාරජ්‍යති, චක්කු සම්පස්සේ සාරජ්‍යති, චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි සාරජ්‍යති. එහේ ඇලෙනවා රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපන් වේදනාවේ ඇලෙනවා. සාරත්තස්ස සංයුත්තස්ස ඇලිල බැඳිලා සමූලස්ස මුලා වෙලා, ඇලිල සංයුත්තස්ස බැඳිලා සමූලස්ස මුලා වෙලා ආස්වාදිනානුපස්සී විහෙරති. ආස්වාදය අනුව බලන ඔහුට ආයතින් පංච උපාදාන කන්ද උපචයන් ගච්ඡති. නැවත පංච උපාදාන ස්කන්ධය රැස්වීමට යනවා. තණ්හ චස්ස පොනෝ භවික නන්දිරාග සහගතා තා පවඩන්ති. යම් තණ්හාවක් තියෙනවා නම් ඒ ඒ තැන සතුට වෙන පුනර්භවයේ පිණිස පවතින ඒකයට වැඩෙනවා. දිට්ඨි කාය පරිලාහෝ පටිසංවේදී, කාය දැවීමෙන් යුක්තයි. චිත්ත පරිලාහෝ පටිසංවේදී, චිත්ත හිතේ දැවීමෙන්, කයේ තැබීමෙන්, හිතේ තැබීමෙන්, කයේ තැබීමෙන් වාසය කය දරතෝ චිත්ත දරතෝ, කයේ දරතකමින් හිතේ දරතකමින් යුක්ත වාසය කරනවා. දිට්ඨේ ධම්මේව දුක්ඛ දෝමන සම්පටි සංවේදී, දිට්ඨු දැමියේම දුක් දුමන සුත් විඳිනවා. අනිත් පැත්ත චක්කුම් භික්කවේ ජානම් පස්සෙන් යතහ භූතං. මහණනි ඇහි ඇත්ත ඇති හිටිය දන්නේ රූපා භික්කවේ ජානම් පස්සෙන් යතහ භූතං, චක්කු විඥානං ජානම් පස්සෙන් යතහ භූතං, චක්කු සම්පස්සෙන් ජානම් පස්සෙන් යතහ භූතං, චක්කු සම්පස්ස පච්චා උපජිත වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ජානම් පස්සෙන් යතහ භූතං. ඇහි රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ ඇත්ත ඇති හිටිය දන්නවා නම් න චක්කුස්මින් සාරජ්‍යති, න රූපේ සාරජ්‍යති, න චක්කු විඥානේ සාරජ්‍යති. ඇහි රූපේ චක්කු විඥානේ සම්පස්සේ එම් උපන් ධර්මයන්ගේ ඇලෙන්නේ. අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූලස්ස ආදීනානුපස්ස ආදීනවානුපස්සී විහෙරන්තෝ ආයතින් පංච උපාදාන කඳ අපචයං ගච්ඡති. මේ ඇත්ත ඇති හැටි දකිනකොට එහි ඇලිලා බැඳිලා ආස්වාදය ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ආදීනවනු දකමින් වාසය කරනකොට ඒ ටිකේ මොකද වෙන්නේ? පංච උපාදාන කන්ද අපචයං ගච්ඡති. පංච උපාදාන ස්කන්ධේ පිරිහීමට යනවා. සා යතස් ම යත් අන්නහාව පෝනෝ භවිකා නන්දිරාග සහගතා සා පහියති. යම් තන්නහාවක් තියෙනවා නම් ගියගියතන සතුටින් ඇනම පුනර්භවය පිණිස පවතින ඒක ප්‍රහාණය වෙනවා. කාය පරිලාහෝ පහියති, චිත්ත පරිලාහෝ පහියති, කාය සන්තාපෝ පහියති, චිත්ත සන්තාපෝ පහියති, කාය දරතා පහියති, චිත්ත දරතා පහියති. කයේ හිතේ දරත බව, කයේ හිතේ දැවෙන බව, කයේ හිතේ තැවෙන බවක් තියෙනවා, ඒක දුර වෙලා යනවා. දිත්ත ධම්මේව සුඛං සෝමන සම්පටි සංවේදී, මෙලෝදීම සුඛ සෝමනස් දෙකත් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සූත්‍රය තියේ. පෝසෙන් වෙන මුකුත් නෙමෙයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ යා යතහ භූතස්ස දිට්ඨි සාසෝති සම්මාදිට්ඨි. ඒ ඇත්ත ඇති හැටි දැකීමක් තියෙනවා නම්, ඇහි රූපේ ඇත්ත ඇති හැටි දැකීමක් තියෙනවා නම් සාසෝති සම්මාදිට්ඨි, ඒ උගේ සම්මා දිට්ඨියයි. යා යතහ භූතස්ස සංකප්පෝ සාසෝති සම්මා සංකප්පෝ. ඒ ඇත්ත ඇති හැටි දකින්ද යම් නුවණින් මෙනෙහි කරන බවක් තියෙනවා නම් එයාගේ සම්මා සංකප්පයයි. යා යතහ භූතස්ස වායාමෝ සාස්සෝති සම්මා වායාමෝ. ඒ ඇත්ත ඇති හැටි බලන් නුවණින් මෙනෙහි උත්සාහවත් වෙන ගතිය තියෙන එයාගේ සම්මා වායාමයයි. සාස්සෝති සති යතහ භූතස්ස සති සාස්සෝති සම්මා සති. ඒ ඇත්ත ඇති හැටි දකින්ද යම් සිහියක් ඉදේ දේයාගේ සම්මා සතියයි. යතහ භූතස්ස සමාධි සාස්සෝති සම්මා සමාධි. ඇත්ත ඇති හැටි දකින්න චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න එයාගේ සම්මා සමාධියයි. පුබ්බේව කූපනාස්ස කාය කම්ම වචී කම්ම ආජීව පරිසුද්ධ හොදි. කලම එයාගේ කාය කම්ම වචී කම්ම ආජීව පිරිසුදුයි. ඒ කියන්නේ සීලයක පිළිපදලා තියෙන්නේ. ඒ මේ තස්ස අරි වට්ටංගේ කෝ මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡති. මෙහෙම ආර්ය අෂ්ටාංග මාර්ගයට භාවනා වශයෙන් වැඩිමත යනවා. ආර්ය අෂ්ටාංගික මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡන්තු චත්තාරු සත්‍තිපට්ඨාන පරිපූර්ණ ගච්ඡති. මෙහෙම ආර්ය අෂ්ටාංග මාර්ගනක සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතිපට්ඨාන වැඩෙන්නේ සම්මප්පදන්න වැඩෙනවා. සම්මප්පදන්න වැඩෙන්නේ ඉන්ද්‍රිය වැඩෙනවා. ඉන්ද්‍රිය වැඩෙන්නේ බල වැඩෙනවා. බල වැඩෙන්නේ බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා අභිඤ්ඤයං පරිඤ්ඤාතං අභිඤ්ඤයං පරිඤ්ඤාතං. යමක් අවබෝධයෙන් පිරිසිඳ දත යුතු නම් එයා ඒක අවබෝධයෙන්ම පිරිසිඳ දකිනවා. අවබෝධයෙන් යමක් ප්‍රහාණය කට යුතු නම් එයා අවබෝධයෙන්ම ප්‍රහාණය කරනවා. අවබෝධයෙන් යමක් සාක්ෂාත් කට යුතු නම් එයා අවබෝධයෙන් මේක සාක්ෂාත් කරනවා. අවබෝධයෙන් යමක් වැඩි යුතු නම් එයා අවබෝධයෙන් මේක වඩනවා. කුමක් අවබෝධයෙන් පිරිසිඳ දක්ත යුතුද, කුමක් අවබෝධයෙන් ප්‍රහාණය කට යුතුද, කුමක් අවබෝධයෙන් සාක්ෂාත් කට යුතුද, කුමක් අවබෝධයෙන් වැඩි යුතුද? මේ පංච උපාදාන ස්කන්ධේ අවබෝධයෙන්ම පිරිසිඳ දැක්ක යුතුයි. කුමක් අවබෝධයෙන් ප්‍රහාණය කට යුතුද? අවිජ්ජා භව තණ්හා කියන මේ මූල ක්ලේශ දෙක අවබෝධයෙන්ම ප්‍රහාණය කට යුතුයි. කුමක් අවබෝධයෙන් සාක්ෂාත් කට යුතුද? විජ්ජා විමුක්ති කියන ධර්මය අවබෝධයෙන්ම සාක්ෂාත් කට යුතුයි. එයා ඒක සාක්ෂාත් කරගන්නවා. කුමක් අවබෝධයෙන් වැඩි යුතුද? මේ සතර සත්‍ය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවබෝධයෙන් වැඩි යුතුය. මේ විදිහට කරනකොට සමථ විදර්ශනා අපිට සතර ගෙවා ගන්න තියෙන එකම උපාය එකම ක්‍රමය අනිත්‍ය දුක්ඛ අනාත්ම කෙලෙස් හා සම්මිච්ඡ නොවුන නිවන් පිණිස අවතින යම් ස්කන්ධ ටිකක් තියෙන නිවනට පමුණුවන නිවනට යන්න අපිට පාර පෙන්නන ඒ ටික තුල හසුරව මනස හසුරවන එක විනා වෙන කිසිදු ක්‍රමයක් නැහැ.
වෙන කිසිදු ශේත්‍රයක් නෑ දුකෙන් මිදෙන්න. මේ අපේ මනස බොහෝ කාලයක සිට කෙලෙස් වශයෙන් නිමිති වශයෙන් හැසිරෙන්න හුරු වෙලා තියෙනවා. මනසේ තියෙන නිමිති එක්ක කෙලෙස් වශයෙන් හැසිරෙන ගතිය නතර කරන්න තියෙන එකම ක්‍රමය මේ ස්පර්ශ ආයතන 6 තියෙන සැබෑම ස්වභාවය පෙන්වන එක විතරයි. ස්පර්ශ ආයතන 6 අපි හිතන දේවල්, අපි කියන දේවල්, අපි හිතන පුද්ගලයෝ ඉන්නවා කියන මෝඩකම මතයි හිතින් කියින් කිරින් පවතින්නේ. අපි හිතන දේවල්, අපි හිතන කියන කරන අය හිටියෙත් නැහැ, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නැහැ කියලා දැකපු දවසට මේ මෝඩකමට හිතන ගතිය නතර වෙනවා. එතෙ දැන් තාත්තා කියලා සිහි කරනකොට, සිහි කරන කෙනා හිටියා ඉන්නවා බලන්න පුළුවන් කියලා පෙන්නකොට නොගියොත් තමයි, තවදුරටත් ඒ ගැන හිතුවේ නැත්තම් තමයි පුදුමේ. මෙහෙම හිතනකොටම තාත්තා කියලා හිටියෙත් නැ, ඉන්නවත් නෙමේ, ගිහිල්ලද බලන්න බෑ, රූපයත් මේකනේ කියලා පෙන්නකොට ගියොත් තමයි පුදුමේ, නතර නොවුනොත් තමයි පුදුමේ. ඒ නිසා තේරුම් ගත්තහම බොහෝම පොඩි සිද්ධාන්තයක් තියෙන එකම දෙයක්. දුක නතර වෙන්න නම්, සසර ගෙවා ගන්න නම්, භව දුක අවසන් කර ගන්න නම්, කෙලින්ම ගත්තහම, කෙටියෙන් ගත්තහම අපි භව දුකක් විඳින්නේ. භවය හදාගෙන දුක් විඳිනවා. කෙට නිරුද්ධ වූ රූපය ඇති බවට අරගෙන, ඉපද නිරුද්ධ වූ ඇති බවට අරගෙන, ඉපද නිරුද්ධ වූ කන ඇති බවට අරගෙන, ස්පර්ශ ආයතන 6ම, ආයතන 12ම, ධාතු 18ම, ස්කන්ධ පංචකයෙන් ඇති බවට අරගෙන අපි භවය හදාගන්න. හොඳට මතක තබා ගන්න, ඔක්කොම හිතේ නෙමේ, ඔක්කොම ඇති බවට හිතින් හදනවා. බාහිරේ ඇති බවට හිතට පුළුවන් රූප තියෙනවා, ශබ්ද තියෙනවා කියලා බාහිර ක්ෂේත්‍රයක් හදන්න. ඒ ක්ෂේත්‍රය ලෝකෙ කියලා කියන්නේ. ඒ නිසයි අපේ දුක් විඳින්න දුකේන ශේත්‍රයක් තියෙනවා. අන්න ඒ ටිකෙන් විඳින එකටයි මේ භව දුක අවසන් කරන එකටයි සත්‍යය ගරා නෙක්කම්ම දුක්ඛ සන්තං කරෝ භව. සත්‍යය ගරා නෙක්කම්ම, සත්‍යාවෙන්ම ගිහින් යවිදලා දුක්ඛ සන්තං කරෝ භව, මේ භව දුක අවසන් කරගන්න කියලා රාහුලවද සූත්‍රයේ පෙන්නනවානේ. කොහොම සත්‍යාවෙන්ම ගෙදරින් ඇවිල්ලා මේ භවදුක අවසන් කරගන්න කියලා. ඉතින් මේ වගේ මට ඕනුනේ මම අර ටික මතක් කළාම අපිට සිහි කරන අවස්ථාව පංච උපාදානස්කන්ධය, ඒකට උපාදාන වශයෙන් හිතරින් ජරාමරණ දුකට මඟ, උපාදාන වශයෙන් හිතරින් නැත්තම් ජරාමරණ දුක මිදෙන, ඒකට හේතුව සම්මාදිට්ඨි කියලා පෙන්නුම ඕක වෙනස් වෙන්නේ නැහැ, ඕක තමයි ඇත්ත. නමුත් හැමෝටම හිතෙයි එන පංච උපාදානස්කන්ධ ලෝකයේ කියන එක ඔක්කොම හිතෙන් හදාගත්ත එකක් මනෝ හිතේ නේද කියලා. එහෙම දකින්න එපා. රූපය ඇති බවට හිතෙන් සිහි කරනවා, ඇහැ ඇති බවට, කන ඇති බවට හිතෙන් සිහි කරන ගතිය. ඒ හින්දායි අපේ සංයෝජනේ බාහිරට කියන්නේ. ඒ හින්දායි අපිට බාහිර දේවල් කරනවම දුකයි. ඔක්කොම හිතේ නම් ප්‍රශ්න මොකුත් නැහැ. ඒ කියන්නේ එහෙනම් භ්‍රම අවට්ටනේ අපි කෙන රක්මේ පුතත් සිත ඇතුළේම සංයෝජන දියෙන නිසා එතන ප්‍රශ්න නිසා අපි වගේ දුක් විඳින්න බාහිර සතර මහා ධාතු විතරනම් වූ විදිහ දුකක් නැහැ. කාම ලෝකිකේ බ්‍රහ්ම ලෝකික වෙනසකුත් පනවන්න බෑ. එතකොට ඔක්කොම හිතේ නේද? ඒ බ්‍රහ්මයන්ගේ කාම පුද්ගලයන්ගේ වෙනසක් තියෙනද? දුකද වෙනස? කාම ලෝකික කියලා කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන සංයෝජන දෙකදී සතර මහා ධාතු විපරිණාම වෙච්ච නිසා දුක් දුන්නසින් අනේ ඒකන හොඳට මතක තියෙන්න ඕනේ. අර විදර්ශනා කරන දුන්නු ක්‍රමයේ වෙනස් නැහැ, එකම. ඕකට සාර්ථක ස්කන්ධ, අනාසර ස්කන්ධ කියලා ඔය ශේත්‍රය ටික ඉගෙන ගත්තාම පළවෙනිමම මේ ප්‍රශ්නේ ලියනවා. ඉදිරියේදී අපි කරන්න ඕන දැන්ම මොකක්ද? කුටියකට ගියත් තනියම උතනක හිටියා ගෙවල් ගෙවල් බාහිර සත්‍ය පුද්ගලිය දුක් සිහි කරලා ඒවා රස විඳ විඳ තලු මර මර ඉන්න ඔය මනස නැකෙනකම් ඒ වගේම සසර දුකෙන් මිදෙන මාර්ගයේ හැසිරෙන්න හිත පුරු වෙනකම්ම උළු ඒක හොදු වෙන්නේ ඊට පස්සේ හිත සතුටු තැනකට ඇවිල්ලා ආවම විතරක් කරන උගන්නන දේවල් කරනවා ටික ටික ඒක ප්‍රශ්නයක් නෑ තාම මට තේරෙනවා පිළිස් දිහා බැලුවාම තාම හුදකලා වුණාට බොහොම වීර්ය කරන ගතිය අඩුයි කියලා තේරෙනවා තේරෙනවා ඉන්ද්‍රිය වෙනස් එහෙම කරනවා අපිට තනි වුණොත් සිහි වුණොත් සිහි වෙච්ච මනස සිහි කරලා ඒක අනුව ලිහිපදින ගතිය නැහැ නෝනි ලිහිපදින ගතිය නැහැ ඒක ඇත්තම කියලා ඒකට අනුව හිතන කියන කරන ගතිය තමයි හැම දිනාගේම තම දින මනසවල පරිශුද්ධ ලක්ෂණ කිව්වේ නිමිත්තක් සිහි වෙනකොට සිහි වෙන නිමිත්ත ඇත්තම කියලා ඒකට අනුව ගහගෙන යන ගතිය තමයි හැම දිනාගේම තියෙන අනිත් පැත්තට යන ගතිය කොට ඒක නිදී එන මට්ටම දුරු පුරුදු වෙලා නැහැ. එතෙක් අපි රක්ෂිත දැනක නෙමෙයි ඉන්නේ. තේරුණා නේද? එහෙම කෙනෙන්න දකින්නකම හින්දාමයි මම මේ ගොන්නන්නේ. ඒක මේකම කරන්නේ. අද ඉඳලා හෙට දවසේ දේශනාවක් නැහැ. ඉතින් වැඩ පැවිදික. ඉතිකේ දාන පස්සේ මේ සම්නිපාත ශාලාවට එන්න ඕනේ. භාවනා ගලිය පුරව සම්නිපාත ශාලාවට පුරව සම්පූර්ණම අදරයෙන් නේද අවසන්තරන් ඉඳලා ඉඳගන්නේ සක්මනේ ඉඳගන්නේ සක්මනමින් ප්‍රායෝගික වෙනෝනේ මාත් වෙනවා ඉඳගෙන කිසිම කෙනෙකුට කුටිවලට යාම තහන අපි අත සිතුම්නාසේ චකන විදිහට කටයුතු කරන මේ සම්මතේ දන්නවා තමයි ජීවත් කරගන්න මේ මේ කරන්නේ හෙට දවසේ මේ ජීවිතේ මට ඉන්න අපහසු යන්න ඕනේ කියලා හිතුණොත් ගියත් ජීවිතය අනාතරෝයි තනියම කරගන්න පුළුවන් මට්ටමක කටයුතු කරනවා. ඉස්සෙල්ලා අනු යටතේ හැමදාම ඉන්නක දුක් සහිතයි පුතේ. මට ඕනේ නිවහල් මනසක් හදලා දෙන්න. ඕගොල්ලෝ මහාන උනේ බොහොම සද්ධාවේ. කතනාති කපුකේ කෙනකින් නෙමෙයි හැමදාම මතකම ආපු වර්ථයේ සාක්ෂාත් කරගන්නක නතර වෙන්න ඕන. ඉන්න තැනකට වැඩ කටයුත්තක් කරන එක අපි ගෙදර ගිය කරන එක අපි යුතුයකම එක් කරනවා කරන එක. ඒකයි මම මේ වැදකින් පස්සේ කරන්නවත් දෙන්නත් කොච්චර වැඩ තිබ්බත් නතර කරන්නේ. එතනින් පස්සේ ආපු කාරණාව දවස පුරාම කරන්නේ. ඒ සඳහා දවසේ ඉඳම භවනා කන්නේ තමයි කන්නකොට ඇති වෙන ගැටලු කියලා දෙනවා නිදිමත වුණු කතාවක් දෙකක් සමහරට කියලා දෙන්නම් කොහොමද කියලා ඉන්න කොච්චර වෙලා ඉන්න වේද කී වෙනකන් ඉන්න වේද කියන එක ඒකවත් දන්නේ නැහැ ඒ හින්දා මේ දැන් දැන් දවස වන්දනාන් පස්සේ එන්න මෙතෙන්ට හතහ මාර වෙනකොට ඉන්න ඕනේ අසංකතං කන්දතෝ චකිත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසංකතේ කන්ද වශයෙන් ගන්න එපා කියලා. ඒ ටිකේ ස්වභාවය උභාන්තරට හිතා ගන්න බැරි නේද? ඒ කියන්නේ යම් ස්කන්ධයකට හිත තබලා අසංකත ධාතු සාක්ෂාත් කරගන්නේ රාග දේශ මොහ ප්‍රවාදණයෙන්ද? ඒ ටිකේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඒක ස්කන්ධ වශයෙන් ගන්න එපා කියලා. කිසිම භූමිකයක් තියක නෙමෙයි. ඒකයි සංකත අසංකත මග්ගානිච්ච මග්ග පලාන පලානිච්ච අසංකතත් ධාතු කියලා තුනක් වෙනවනේ. එතකොට සතර මාර්ගති තමයි මාර්ග, සතර පලති තමයි විපාක සිද්ධික. අසංකත ධාතු කියලා කියන්නේ සතර මාර්ග සතර පල සිද්ධිකද අපි යම් ස්කන්ධයක නුවණකින් මේ සාක්ෂාත් කරගන්නේ. අන්නේ ස්කන්ධය එතෙන් මං කියන්නේ මේ ස්කන්ධ ටික කාම භූමියට අයිතිත් නෑ, රූප භූමියට අයිතිත් නෑ, අරූප භූමියට අයිතිත් නෑ, අතරේපන භූමියට අයිතිත් නෑ කියලා. ඒ ටිකද ඒ කියන්නේ අසංකත ධාතුව සාක්ෂාත් කරගන්නද යම් ස්කන්ධ ටිකට හිත තබලා ඒ ටිකට ඒ කියන්නේ අසංකත කියලා කිව්වේ අසංකත බව සාක්ෂාත් කරගන්න එකයි. අසංකතං කඳුතෝලා පෙත්තවා කියලා අසංකතේ ස්කන්ධ වශයෙන් ගන්න එපා කියලා පෙන්නන්නේ. මේ ස්කන්ධ ටික මොකද යම් ස්කන්ධයක හිත තබල පිහිටවල නම් අසංකතේ සාක්ෂාත් කරගන්න ඒ නමින් නම් ගන්න. මෙසක එහෙම නැතුව නිවන අනාශ්‍රවය කියලා කියන සිද්ධියක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියන පංචස්කන්ධය කියලා කතා කරන දැන් තියෙන්නේ. ඒ ටික ගැටලුවක් නැවුණා තියෙනවා බලන්න. ගර්භණමතේ එකයි ධම්මායතනය ගත්තාම මන ආයතනය ගත්තාම ආයතනය වෙනුවට ආයතන. නමුත් ඒ ආයතනය පෙන්වන්නේ ඉස්කන්ධය කියලා ගන්න. ඒකයි. මොකද මුකේ මහාවේ කිසිදු කෙනෙකුට කිදෙස් වශයෙන් වද නොනි වශයෙන් වද එකතර යන්නේ. ඒකේ ලක්ෂණය දැක්කත් නිවරණ බබු මොනවා ස්කන්ධ ටිකේ ලක්ෂණය නිරුද්ධම වෙන බව. ඒ හින්දා ඒක ඉතුරු වෙන්නේ ස්කන්ධ ටික මට්ටමට ගියාම නිවරණ සාක්ෂාත් වෙනවා. අපගේ සම්පටිචන තන්තිරන වගේ සිත්තැන දක්වා කිසි දවසක අපිට හම් වෙන්නේ විඤ්ඤාණ චර්යා කියලා කියන්නේ අනුෂය වර්තන ෂේ වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකේ අනුෂය වර්තන ෂේ වෙන්නේ නැහැ කියලා. ඒකයි චක්කු විඥාන මට්ටමේ අනුෂය වර්තන ෂේ වෙන්නේ නැහැ කියනොත් අහසවා කියන කිමේ තියෙනවා. අනිත් හැමතැනකම සාසවා කියන මට්ටමට ගත්තාම සානුෂයයි නේද? සංශය දැන් හැරුපු විඥාන චර්ය කියන තැන රාගද නැ දේසුද නැ මොහොද නැ අනුශේධ නැ කියලා කියනවා. එතකොට ස්කන්ධ ටිකක අනුශේවත් නැ කියලා කියනකොට ස්කන්ධ ටිකේ ප්‍රකෘති වෙන්නෝනේ අනාස්ව කියන ගතිය තේරෙන්නේ ආංගි ලක්ෂණය මතක් කරගන්න. එතකොට බලන්නකො ස්කන්ධ ටික අනුශේවත් නැ කියලා උඩ දැන් අපි දන්නවා අනුශේධින්දනම් හේතින්දනේ ලෝකุตතර මාර්ගයේ කියන්නේ නේ. අර ස්කන්ධ ටිකේ අනුශේවත් නැහැ කියනකොට ඇහැරපු චක්කුඥා ටිකේ එතකොට ස්කන්ධ ටිකේ ප්‍රකෘති මොනතරම් පිරිසුදු කියන එක පෙන්නනවා. ඒකෙදි කියන්නේ ස්කන්ධ ටික අසංකතයි කියන අර්ථයකින් නෙමෙයි. යම් ස්කන්ධයක් නිසා අසංකත ධාතුව සාක්ෂාත් කරගන්න කියලා තැනින්. ඒ කියන්නේ එතන තිබෙන සැබෑම தත්ත්වයේ පෙන්නලා මිසක අපිට මේ තියෙනකෙ මිදෙද වෙන ක්‍රමයක් නැහැ. අසංකත භාවයට පත් වෙන්න තියෙන භාවත තියෙන එතන. ඒක කාමවචර හෝ රූපවචර හෝ අරූපවචර හෝ ලෝකෝත්තර මාර්ගඵල මට්ටම කියලා ගන්න එපා කියන එක. මෙතන තියෙන ඇත්ත දකින්නකොට කෙලෙස් අඩු වෙන මානසික මට්ටම් ටිකේ මාර්ගඵල මට්ටම. ඒකද මනෝවිද්‍යාන මට්ටම. මාර්ගඵල කියන මට්ටමද නෝනේ දෙනවා ඥානචර්ය. ඒ ටික ඥානචර්ය. කෙලෙස් සිඳිනකොට අඥානචර්ය. මේ ටික විඥානචර්ය. හිමතනේ. එතන අනුශේවත් නොදෙනවා කියන අදහස එකට කියන නොදෙනවා කියන තැන ලොකු බලයක් තියෙනවා. කියන එක කියන්නේ ස්කන්ධයක අනුශේවත් යෙදෙන්නේ ස්කන්ධ තියෙනවා කියනකොට කියන්නේ ලෝකතර මාර්ගයේ කිසිම අනුශේධ දුරු කරන්නේ අනුසේවත් නෑ කියනකොට දුරු කරන්නවත් එහෙම දෙයක් නැති ස්වභාවයක් වෙනවා. ඒක ඇත්තම ඒක කරන්නේ නැහැ. නමුත් ඒක මොනින් උපාදේ පාදක එක යනකොට දෙයේ මේ කියන්නේ මේ අනුතේ නේද මේ. ඒක ඒ අර යන්න තියෙන්නේ එතන. ඒ නිසා ඒ යන්න තියෙන අසංකතේ වෙන නිවන අර්ථ දක්වන්න තැනක් නැහැ කියලා කියනවා. තේරෙන්නේ අසංකත ස්වභාවය තත්ත්වයෙන්ද පමුණවන්න හැසිරෙන්න තියෙන ශේත්‍රය අර්ථ දක්වන්න වෙන තැනක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඒකයි. එතන තියෙන සැබෑම ස්වභාවය ඒ නාම රූප දෙක නිරෝෂේෂිම නිරුද්ධ වෙනවා. එක්ත නාමංච රූපංච අශේෂං උපරජ්ජති කියලා කියන්නේ මේ නාම රූප දෙක නිවනේ නිරුද්ධ වෙනවා කියලා. විඥානස්ස නෝකය නිරෝධේන ඥාන නාම රූපස්ස උපරජ්ජති කියලා කියන්නේ ඒ නාම රූප දෙක ආරම්භය ඇති බවට අපේ විඥානය නැති වුණොත් ප්‍රතිනිරුද්ධ නිරුද්ධයි කියන නෝන ලැබ සිටු නාම රූප දෙකේ නිරෝධය අපිට පේනවා සාක්ෂාත්ය. අපිට මේ විඥානයගේ පිහිටීමෙන් තමයි නාම රූප දෙකේ ඇති බව හැදෙන්නේ. ඒ කියන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියලා විඥානයේ පිහිටන විඥානයට තමයි රූපය උපදවලා ගන්නෙ. නාම උපදවලා ගන්නෙ නාම රූප දෙක අතරලා තියෙනවා. නාම රූප දෙකේ පැවැත්ම තියෙන්නේ විඥානයේ පිහිටලා ගන්නවා. විඥානයේ නාම රූප දෙකේ පිහිටලා ගන්නවා. නාම රූප දෙකේ විඥානයේ පිහිටලා ගන්නවා. මේ විදිහට කියන්නේ. එතකොට යම් වෙලාවකදී නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දකින ප්‍රඥාව විඥානය කුත් යවලන්න. ඒ ප්‍රඥාවට වෙන්නේ මේ නාම රූප දෙකේ නිරෝධය. ඒ කියන්නේ විඥානයගේ නිරෝධයෙන් නාම රූප දෙකේ තුන තුන සුද්ධ වෙනවා කියලා කියනවා. ඒ සිද්ධිය.
කටර දීරියක් කියන ගොඩක් වලට බන කියන්නේ නැහැ. ඉඳලා ආවට පස්සේ ආපු වෙලේ ඉඳන්ම කෙනාගෙන වහින් නැත්තම් ගලට ගියට කමන්නේ. එළියක තියාගන්න ඉතින් සක්මන් කීපයක් තියෙනවා. අභෝකාශ නිදිමතට දුරු කරන්න හොඳයි. මේ ශාලාව තියෙනවා. හැබැයි දාන ශාලාව නම් හොඳට ඉඩ කඩේ දිනවනේ. ඔය දාන ශාලාව දෙත්
ආලෝකිත කොහොමද එහෙනම් මම ගලවද කියලා